හොඳයි. පින්වත් සියලු දෙනාම ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට මතෙන් මා සමග දෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ තුන් ලෝකාගර වූ ශාන්තිනායක මාමෙනි සම්මා සම්බුදු පෙරණ වහන්සේගේ අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමරලේ උපන්නා වූ සුවසු දහසක් ශ්‍රී සද්ධර්ම රත්නයේ අවසරයි. ඒ උතුම් ධම්මග අනුගමනය කරන්නා වූ, අනුගමනය කළා වූ, අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ අති උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයේ අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, සෑහෙන කාලෙකින් මේ සිහිස්නාව දැක්කේ ටිකක් වෙලා යයි ඔබ ටිකක් අඳුර ගන්න. මොකද කොරෝනා වසංගතයක් හැදිලා ඔබට මන ටිකක් හරි කියන්න පුළුවන් උනේ කැමරාවේ. ආගින්න මනුස්සයෙක් පේන්නේ නැහැ. අද තමයි දැක්කේ. හොඳයි. යන්තම් යන්තම් මූණු ටිකක් අඳුරනෝ. සමහරක්ම අඳුරන්නේ නැහැ. හොඳයි. හැමෝම සතුටින් ඉන්නේ? සතුටින් ඉන්නේ කියන්නේ මේ දාන්නේ කෑමක් නැහැ නේද මේ දවස්වල? මඩ පිරලා තියෙන හැවගේ මඩ නම් පිරලා තියෙන නේද? හිත තමයි පුරව ගන්න ඕන වෙලා තියෙන්නේ. හොඳයි. දැන් මේ පොසොන් පොයේ දවසේ මේ අත්තු හැමෝම සීල් සමාදන් වුණාද? උදේට දානෙත් ගත්ත නේද? සීල් ගන්න කලින් හැමදාම ගන්න දෙයක් තියෙනව නේද? මොනවද? මොනෝ නැත කන්න ඕනේ නේද? කන එක නම් හැමදාම කරනවා. නමුත් සීල් ගන්න එක නම් හැමදාම කරන්නේ නැහැ නේද? කරන ඇති. මෙතන හැමදාම සීල් ගන්න ඇති. නමුත් බොහෝ පිරිසක් එහෙම නැතුව ඇති. මාසෙකට සැරයක් සීල් ගන්න ඇති. සතියකට සැරයක් සීල් ගන්න ඇති. එහෙම ඇති. මොකද හැමෝටම හැම දෙයක්ම හැමදාම කරගන්න බෑ. නමුත් හැමෝම උදේට බඩ පුරවගෙන හැවිල්ලා තියෙන්නේ. දැන් මේ හිත පුරව ගන්නයි යන්නේ දහමෙන්. මොකද පිංගුතුනි, ඇඟ රිදෙනකොට බඩ රිදෙනකොට ඒකට දෙයක් තියනවා දෙන්න. හිත රිදෙනකොටත් තියනවා දෙයක් දෙන්න. ඒ මොනවද? ඒකට කියනවා දහම කියලා. මොකද හිත රිදෙනකොට දෙන දේ හරියටම ලෝක සත්වයා දන්නේ නැහැ. අපි කොහොමද හරියට මේ කතාව එහෙමයි කියලා කියන්නේ? හිත රිදෙන එකට ලෝක සත්වයා දෙන්න ඕන දේ හරියටම දන්නේ නැහැ. කොහොමද ඔබ ඒක එහෙම කියන්නේ? එහෙමයි කියන්නේ. ඒක පිළිගන්නවද? ඇයි ඒ? ඈ? හැමදාම හිතරිද? මොකද ඔබ යමක් දුන්නා හිතරිදයකට නේ? දන්න දේවල් ටිකක් දුන්නා. නමුත් තාමත් මොකද වෙලා තියෙන්නේ? තාමත් හිතරිදිනවා. එහෙනම් දීපු බෙහෙත් වට්ටෝරු හරි ගිහිල්ලා නැහැනේ. හරි ගියා නම් ඉතින් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. උපන්දාපඩම් හිතරිදිනවනේ. එහෙනම් ලෙඩේ හොඳ වෙලා නැහැ. දැන් පින්වතුනි, ඔබගේ හිත රිදෙන වෙලාවල් කියලා කියන්නේ හිතරෙන ප්‍රශ්න. මේ හිතට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නෙට
ඔබ මේ දහම අහන්න ගත්තට පස්සේ දහම තුලින් දෙන බෙහෙත් ටිකකුත් තියෙනවා. ඒ වගේම තමයි තව ටිකක් තියෙන මොනවාද? ඔබ ලෝකෙන් ඉගෙන ගත්ත දේවල් ටික. ආන් ඒවත් හිතරි දෙන වෙලාවට දානවා. වැඩිපුර දාන්නේ මොනවා? මෙච්චර කල් බනහල වැඩිපුර දාන්නේ මොනවද? ලෝකෙන් ඉගෙන ගත්ත දේවල්. කලාතුරකින් වගේ වැටෙන මොනවද? ගුරු හාමුදුරුවෝ ඉගෙන ගත්ත දේවල්. ඔන්න ඔතනින් හොඳට තේරුම් ගන්න පිංගුතුනි, මේ දහම අවබෝධයයි දහම තේරෙනවයි කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් ප්‍රශ්නයක් ඇතිනේ සමහර කෙනෙකුට, ඕක නේද? මොකද අවබෝධයලාද තේරිලාද දන්නේ නැහැ. හරි ප්‍රශ්නයක්. සෝතාපන්නයිද දන්නේ නැහැ, නැද්ද දන්නේ නැහැ, මෙරිලා තමයි බලන්නේ නේ. එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් පිංගුතුනි, ඔබ දවසේ පැය 24න් පැය 6ක් විතර සැත වෙනවා ඇතිනේ. නිදා ගන්න ඇතිනේ. තව පැය 18ක් විතර තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඕන් ඔය පැය 18 දිහා හොඳට දැන් හැමෝ විමසිල්ලෙන් පොඩ්ඩක් බලන්න. ඔය ගත වෙන පැය 18න් පැය කීයක් මේ බුදු පියාණන් වහන්සේ දීපු දහම හරහා ඔය හිතට එන අරමුණු විස්තර විග්‍රහ වෙනවද? මම මේ කියන්න බෙන්තුනි ස්වභාවිකව. ඒ කියන්නේ මේ ආයාසයකින් නෙමෙයි. ස්වභාවිකව. ඒ කියන්නේ ඩිෆෝල්ට් වැටෙන්නේ මොකෙන්ද කියලා බලන්න ඕන. ස්වභාවිකව දවසේ පැය 18ක් ඇතුළතදී ඔබගේ ජීවිතයට එන අරමුණු දහම තුළින් කොච්චර විස්තර වෙනවද? ඒ කියන්නේ අරමුණ එනකොටම විස්තර වෙනවද? දැන් මම මෙහෙම කියන්නම්. බණ අහන්න පටන් ගත්ත අලුත් පිරිස ඉන්නවා, පරණ අය ඉන්නවා. දැන් පරණ අයට නම් ටිකක් මේක අහලම මේක ටිකක් පත්තියන් වෙලා තියෙනවා. දැන් ඔබට කිව්වොත් එහෙම මහා විශාල වෙඩින් එකක් ගත්තා නම් හොඳයි වගේ අදහසක් දැන් මම ඔබට කවුරු හරි කෙනෙක් ඔබට කිව්වොත් ඔබට ඒක කියද්දිම ඒක ගැන ස්වභාවිකව එන හැඟීමක් තියෙනව නේද? මොකද්ද එන හැඟීම? අනේ කොච්චර ඈ නේද? මොකද්ද එන හැඟීම? අන්න එහෙම එකක් නෙන්නේ ඔබට. දැන් ඒක ඔබ ආයාසයෙන් කල්පනා කළාද ගන්නෙ? නැත්තම් ඒ අරමුණ එනකොටම එහෙම නේද ස්වභාවිකවම හිතෙන්නේ? එහෙනම් පින්තුනේ ඒ කොටස ඔබට අවබෝධ වෙලා තියෙන්නේ. ඒක ඔබ ආයාසයෙන් විනාඩි 5ක් විතර හිතලා එහෙමනම් ඒකට උත්තරයක් ගන්නෙ තාම එහෙනම් ඒක අවබෝධ වෙලා නැහැ පින්තුනේ. ඒක තාම තේරිලා තියෙන්නේ. අවබෝධයකටපත් උනා කියලා කියන්නේ පිංගුතුනි යම් අරමුණක් හිතට එද්දී ඒ අරමුණ පිළිබඳ ආයාසයකින් තොරව, ඒ කියන්නේ අමුතුවෙන් ඒක ගැන ලොකුවට හිතන්නේ නැතුව කෙලින්ම ඒක ඒ විදිහටයි විජානනය වෙන්නේ, විස්තර වෙන්නේ ඒ විදිහට. අන්න ඒක තමයි පිංගුතුනි ඔබගේ ධර්ම අවබෝධය. ඔබ හැමෝගෙම ධර්ම අවබෝධයක් තියෙනවා. දැන් මම කිව්වොත් එහෙම පාප කර්මයක් කරාට පස්සේ ඒක විපාකයක් එනවද නැද්ද? කල්පනා කළ නේද කිව්වේ? සෑහෙන ඉතර නේද කිව්වේ? නෑ. එහෙනම් ඒක මොකක්ද? ඈ ඒක අවබෝධය. ඒ කියන්නේ බෙන්ගුදුනි කම්මස්සගත සම්මාදිට්ඨියට ඔබ සියලු දෙනා පත් වෙලා ඉන්නේ. ඔබ සියලු දෙනාම මේ ආර්ය මාර්ගයේ පළවෙනි අඩිය හැමෝම තියලා තියෙන. මෙතන ඉන්න හැමෝම මම දන්න විදිහට මයම් කාරණාවක් කියවනේ. යම් කර්මයක් කරාට පස්සේ ඒක විපාකයක් එනවමද නැද්ද? එනවා. ඒක ඔබ පින්වතුනි අමුතුවෙන් හිතර නෙමෙයි, ඔබට ඒක ප්‍රත්‍යක්ෂයි. ඒක නිසා තමයි ඒ අරමුණ එනකොටම ඒ විදිහට හිතෙන්නේ. ස්වභාවිකව නේද හිතෙන්නේ? ඩිෆෝල්ට් වැටලා තියෙන එක. අන්න ඒක ඔබට අවබෝධ වෙච්ච කොටස. දැන් සමහරවිට ඔබට කියනවා ඔය ඔබ නෙමෙයි, ඔය ඔබ කියලා හැඟෙනවා. එහෙමද? ඒක ගැන ටිකක් ඔබට හිතන්න වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒ කොටස අවබෝධයට ගිහිල්ලා නැහැ තාම. නමුත් ඒක තේරිලා තියෙන්නේ. මොකද බින්දුතුනි මෙතන ඉන්නේ බොහොම උගත් බුද්ධිමත් පිරිසක්. ඒ නිසානේ බණ ටිකක් අහන්න වාඩි වෙලා ඉන්නේ. නැත්තම් බණ අහන්න වාඩි වෙලා නැහැ නේ. ඒ වගේම පුණ්‍යවන්ත පිරිසක්. ඇයි ඒ? ඒ නිසායි පොය දවසේ සිල් ගන්න හිතෙන්නේ. නැත්තම් බින්දුතුනි සිල් ගන්න හිතනවා කියලා කියන්නේ පොය දවසකද පන්සලට එන්න හිතනවා කියලා කියන්නේ ඔක පුණ්‍ය සිතුවිල්ලක්ද පාප සිතුවිල්ලක්ද? පුණ්‍ය සිතුවිල්ල. පුණ්‍ය සිතුවිල්ලක් හිතට විපාකයකට එනවා නම් එයා පුණ්‍යවන්ත පුණ්‍ය කර්ම කරපු කෙනෙක් නෙමෙයිද? පුණ්‍ය කර්ම කරලා තියෙන. ඒ නිසා එහෙම එන්නේ අදහස. ඒ නිසා ප්‍රත්‍යක්ෂවම දන්න ඔබ හැමෝම පුණ්‍යවන්තයි කියලා. ඇයි ඒ? මේ වල්ලා ඉන්න එක. ඒ වගේම මිනිස්සුයෝ. එහෙම නේද? ඒ නිසා පුණ්‍යවන්තයි. හරි. එතකොට දැන් ඔබ දවසේ පැය 18 ගත කරන විදිහ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔය පැය 18 ගත කරන වෙලාවේදී පින්වතුනි ඔය කාලයේ ඇතුළතදී ඔබගේ ජීවිතයට එන අරමුණු සම්බන්ධයෙන් ස්වභාවිකවම හිත විජානනය කරගන්න විදිහ ගැන හොඳට හිතලා බලන්න. දැන් මේ කියන්නේ ඔබට ඔබ ගැන මැනගන්න විදියක්. ඔබ ගැන මැනගන්න. ඒ වගේම තමයි දැන් කෙනෙකුට හිත ලොකු ප්‍රශ්න. මම මේ මාර්ගයේ ඉන්න කෙනෙක්ද? මම මේ මාර්ගයේ ඉන්න කෙනෙක් නෙමෙයිද? ඒක තුනේ මාර්ගය කියන එක ටිකක් ඔබ හිතනවා දිගයි. කම්මස්සගත සම්මාදිට්ඨියෙන් තමයි ඔබ පටන් ගන්න. අන්තිමට ඵල සම්මාදිට්ඨිය කියලා අරිහත් ඵලයෙන් ඔබ කෙලවර වෙන්නේ. ඔය අතරතුරේ ගොඩාක් පාර තියෙනවා. කොටස් කොටස් විදිහට තියෙනවා. ඔය පාරේ වින්දුතේ කොහේ ඔබ හිටියත් ඔය පාරේ තමයි ඔබ ඉන්නේ. මම මේ මිතන අපේ ස්වාමීන් වහන්සේ නමක් එක කතා කරපු වෙලාවේ මතක් කිස කාරණාව ඔබට කියන්නේ. දැන් ඔබ එක්තරා පාරක යනවා. ඒ එක්තරා පාරේ ඔබ යන අතරතුරේදී ඒ පාරට ගහක් පෙරලෙනවා. ඔබ ඒ ගහ අයින් කරන්න උත්සාහ කරන්නේ ඔබ ඒ පාරේ යන කෙනෙක් නැද්ද නැද්ද? ඔබ ඒ පාරේ යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? ඒක අයින් කරන්න උත්සාහ කරනවා. ඔබට ඒක හරි කරදරයක් නේද? ඔබට ඒක හරි බාධකයක්. ඇයි? ඔබ ඒ පාරේ යන හින්දා. දැන් ඔබ ඒ පාරේ යන කෙනෙක් නෙමෙයි නම් ඔබට ඒ පාරේ යන එක අදාළත් නැති එකක් නම් ඔබ ඒක අයින් කරන්න හදනවද? ඔබ ඒක අයින් කරන්න හදන්නේ නැහැ. දැන් මම මෙහෙම කියන්නම්. උප්පන්නානම් කාම විතක්කම්. ඔබගේ හිතට දැඩි කාමයක් ආවොත් එහෙම. මොකක්ද ඒ ගැන ඔබගේ අදහස? මම කියන්නේ ඔබට ඔබගේ හිතට ඒක කරදරයක්ද? නැත ඒක ඕකේද? හිතින් උත්තර දෙන්න. හිතින් හැමෝම හිතින්. ඔබගේ හිතට යම් කාම අරමුණක් ආවොත් එහෙම ඒක හිතට එන එක ඔබට කරදරයක්ද නැද්ද කියලා ඔබ හිතලා බලන්න මුලින්. තම පුද්ගලිකව හිතලා බලන්න. ඔබගේ හිතට ද්වේෂ අරමුණක් ආවොත් එහෙම විහිංසා විතක්කයක් ඔබගේ හිතට ආවොත් එහෙම ඔබගේ හිතට ද්වේෂ සහගත දෙයක් තව කෙනෙකුට හිංසා කරන අදහසක් ඔබගේ හිතට ආවොත් එහෙම ද්වේෂයක් ආවොත් එහෙම ඔබගේ හිතට ඒක කරදරයක්ද නැද්ද හිතලා බලන්න. ඒ වගේම තමයි ඔබව ටිකක් මුදුන්පත් පමුණවා ගැනීමේ අදහසක් ඔබගේ හිතට ආවොත් එහෙම ඔබ ඒක සම්බන්ධයෙන් ඔබගේ අදහස මොකක්ද? මම මේ කියන්නේ ඒක එනවද නැද්ද නෙමෙයි. ඒක සම්බන්ධයෙන් මොකද අදහස? කල්පනා කරලා බලන්න. දැන් මම අර කලින් කිව්වේ පිඟුතුනි ඔබ යම් පාරක යනවා ඒ පාරට ගහක් වැටෙනවා. ඒ පාරේ යන කෙනාට එක ප්‍රශ්නයක්. ඒ පාරේ යන්නේ නැති කෙනාට එක ප්‍රශ්නයක් නෙමෙයි. පිඟුතුනි ඔබ විරාගයේ උදෙසා නම් කටයුතු කරන්නේ. මේ ලෝකෙන් අත මිදීම උදෙසා නම් කටයුතු කරන්නේ. මේ හිතේ කෙලෙස් ගැන ඔබට යම් අවබෝධයක් තියෙනවා නම් ඔබ ඒවා නිරෝධ කර ගැනීම උදෙසා යම් පාරක නම් යන්නේ පිඟුතුනි. ඔය දේවල් ඔබගේ හිතට එනකොට ඔබට ඒක හරි හිසරදයක්. ඔබට ඒක හරි කරදරයක්. එහෙනම් පින්වතුනි ඔබ අනිවාර්යයෙන්ම මොකද වෙන්නලා තියෙන්නේ? මේ පාරේ යන මිනිස්සේ මොන පාරේද? අරිහත් මාර්ගේ යන මිනිස්සේ. ඒකෙන් කියන්නේ නැහැ සෝතාපන්න ඵලයේ පිහිටලා කියලා. සෝතාපන්න ඵලයේ කියලා කියන්නේ පින්වතුනි අරිහත් වෙන්න බොහෝම ළඟදී අත් වෙන කොටස. නමුත් ඊට කලින් ඉඳලා මේ පාරේ ඉන්නේ පින්වතුනි. දැන් ඔබ ඔබගේ හිතට මේ දේවල් එනවා කියන එක ඔබට ප්‍රශ්නයක් නෙමෙයි නම් පිංගුතුනේ ඔබ තාම මේ පාරට ඇවිල්ලා නැහැ. මේ විරාගයේ උදෙසා කටයුතු කරන කෙනෙක් නෙමෙයි තාම. තාම ඔබ කටයුතු කරන්නේ රාගයේ උදෙසා. දැන් හිතන්නකෝ මෙහෙම. අවුරුදු 25ක් විතර අවුරුදු 18ක විතර තරුණ පිරිමි ළමෙක් ගෑනු ළමෙක් ඉන්නේ. ඒ ළමයාගේ හිතට කාමයක් එන. එයාට එක ප්‍රශ්නයක්. අවුරුදු 25ක විතර තරුණ ළමෙක් ඉන්නේ. එයාගේ හිතට කාමයක් එන එක ප්‍රශ්නයක්. ඔව්ද නැද්ද? එහෙම කාලයක අපිට තිබුණ නැද්ද? ඒක ප්‍රශ්නයක්ද නැද්ද? ඒකෙම ප්‍රශ්නයක් නෙමෙයි. හදිසි එහෙම ආවේ නැත්තම් නැතන ප්‍රශ්න ඇති නේද? වහාම ගිහිල්ලා කාවරි ඩොක්ටර් කෙනෙක්ව මුණ ගැහෙන්න ඕනේ නැත්තම් මොන හරි එකක් කරන්න ඕනේ. එහෙමෙන් නැත්තම් තමයි යාට ප්‍රශ්නේ. නමුත් වින්තුනි ඔබට දැන් ඒක වෙනස් වෙගෙන යනවද කියලා බලන්න. නැත්නම් ඔබ තාමත් එතනද කියලා බලන්න. ඒක වෙනස් වෙගෙන යනවා නම් වින්තුනි ඔබ දැන් වෙන පාරක ඉන්නේ මේ. නමුත් ඒක වෙනස් වෙලා නැත්නම් වින්තුනි ඔබ සුපුරුදු පාරේම තමයි තාම ඉන්නේ. ඔබට කාමයේ ආදීනාවක් පේනවනම් මේ කෙලෙස් වල ආදීනාවක් පේනවනම් පිංගුතුනි ඔබ දැන් මේ වෙන පාරක ඉන්නේ. ඔබට ඒක ආදීනාවක් පේන්නේ නැත්නම් පිංගුතුනි ඔබ තාමත් ඒ පාර තමයි ඉන්නේ. මම මේ ඔබ ගැන මැනගන්න දේවල් ටිකක් මේ කියන්නේ. ඔබ අහලා තියෙනව නේද? ලෝකසත්වයා ප්‍රිය කරන දේවල් ආර්යෝ මොනව කරයිද? අප්‍රිය කරයි. ලෝක සත්වයා අප්‍රිය කරන දේවල් ආර්යෝ ප්‍රිය කරයි. රාගය කියලා කියන්නේ ලෝක සත්වයෝ ප්‍රිය කරන දෙයක්ද අප්‍රිය කරන දෙයක්ද? ප්‍රිය කරන දෙයක්. ආර්යෝ නැත්තම් මේ ආර්ය මාර්ගයේ ඉන්න කෙනෙක් ඒක ප්‍රිය කරනවද අප්‍රිය කරනවද? අප්‍රිය කරනවා. දැන් බලන්න ඔබ මොන මාර්ගයේද ඉන්නේ කියලා. ඔබ ඔබ ගැන හිතාගන්න. කාටවත් කියන්නේ එහෙම නෙවෙයි. ඔබ බලන්න ඔබ මොන මාර්ගයේද ඉන්නේ කියලා. ඔබ ආර්ය මාර්ගේ නම් ඉන්නේ පිංගුතුනි. ආර්යෝ ප්‍රිය කරන දේ තමයි ඔය හිතක් ප්‍රිය කරන්න ඕනේ. ආර්යෝ අප්‍රිය කරන දේවල් ඔය හිත අප්‍රිය කරන්න ඕනේ. ද්වේෂය කියලා කියන්නේ පිංගුතුනි ආර්යෝ ප්‍රිය කරන දේද අප්‍රිය කරන දේද? අප්‍රිය කරන දේ. අනාර්යෝ ප්‍රිය කරන දේ. ඒක නිසා තමයි ඇවිල්ලා කියන්නේ මොකද්ද? මං පාරේ යනකොට ඒක මිනිස්සෙක් මට පොඩි කතාවක් කිව්වා. දන්නවනේ ඉතින් මං කවුද කියලා. ආ ඉතින්. දන්නවනේ මං ගැන. මං කියන්න ඕන ටිකක් කියලා කන් දෙකේ ඇඟිලි ගහගන්න කියලා ආවේ ඔක්කොටම. කීරි වෙලා ගෙදර ඇහිලා මහා ලොකුවට ඒක ගැන රවණේ කරනවා නේද? දැන් මේ ආර්ය මාර්ගය යන මිනිස්සෙද? නෑ. ඇයි? එයාට චණ්ඩිකම කියන එක හිතර ද්වේෂය නැගිලා ඒක මූලික කරගෙන කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරන වැඩපිළිවෙල එයාට හරි ලොකු දෙයක්. ඒක හරි සාරවත් දෙයක්. ඒක හරි ලොකු දෙයක් එයාට. ඒ නිසා එයා ඒක රාමණය කරනවා. දැන් බලන්න ඔබගේ හිත මොන වගේද කියලා. තාමත් පිංගුතුනි ඔබගේ හිත හැමනම් මොකද කරන් තින්නේ? වහා මොකෙන් අයින් වෙන්න ඕනි. මොකද පිංගුතුනි මුලින්ම යමක් ඉවත් කර ගැනීම ඌමනාව තියෙන්න ඕනි. ඊට පස්සේ තමයි ඉවත් වීම උදෙසා කටයුතු කරන්නේ. ඊට පස්සේ තමයි ඉවත් වෙන්නේ. නේද? මුලින්ම ප්‍රශ්නේ වටහා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒකට උත්තර හොයන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි උත්තරයක් හම්බ වෙන්නේ. බලන්න ඕනේ ඒව එහෙමද කියලා. නමුත් ඔබගේ මානසිකත්වය මොකද්ද කියලා බලන්න. මිනිස්සෙක් මට යම් කතාවක් කිව්වා. මට කේන්ති ගියානේ. මම මොකුත් කිව්වේ නැහැ. නමුත් මට ඒ වෙලාවේ කේන්ති ගියා හොඳටම. මට ඒ වෙලාවේ සෑහෙන්න කේන්ති ගිහිල්ලා මං කරන්න දෙයක් නැතුව එතනින් අයින් වුණා. ඊට පස්සේ මම වෙනම ගුරුහාමුදුරුවෝ කියපු දෙයක් පොඩ්ඩක් හිතුවා. මොකද්ද මේ ඇයි මට ඒ කේන්ති ගියේ කියලා. මේ මගේ විපාකයක් මට මාපු බව මට තේරුන්නේ නැහැ මේ වෙලාවේ. කියලා ඔබට ඔන්න ඔහොම හැඟීමක් එනවා නෝ පිංගුතුනි. ඔබට මේ ද්වේෂය කියන එක දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ඔබට එහෙම හිතෙනවනේ හිතින් සාදුකාරයක් දී ගන්න ඔබට හිතින්. ඒ කියන්නේ පිංගුතුනි ඔබගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වෙලා ඔබගේ ජීවිතේ සෑහෙන්න වෙනස් වෙලා ඔබ දැන් වෙන පාරක යන මිනිස්සෙ ඔබ උතුම් මිනිස්සෙ විරාගාදී උතුම් ගුණධර්ම දරාගෙන ඉන්න උතුම් මිනිස්සෙක් ඔබ ශ්‍රේෂ්ඨ මිනිස්සේ. බලන්න ඔබගේ ඔන්නෝම අදහස ඔබට එනවද කියලා පිටු. එහෙනම් ඔබ මේ වැඩේ කරන්න පටන් ගත්ත කෙනෙක්. මම හිතන්නේ මෙතන ඉන්න හැම කෙනාම මේ වෙන්න ඇති. ඒකෙන් කියන්නේ නෑ පිංගුතුනි, ඕක හිතට එන එක හිතට එන්නේ නැද්ද තියනවද කියන එක නෙමෙයි මේ කියන්නේ. දැන් නැත්තම් ඔබට ලොකු ප්‍රශ්නයක් වෙනවා පිංගුතුනි. ඔබ බොහෝ සෙයින් උකටලි වෙනවා නිසා. මේ ගුරුහාමුදුරුවන් වහන්සේගෙන් අවුරුදු 5ක් තිස්සේ බණ අහනවා. ඊට කලින් මුළු ජීවිතේම සීල් ගත්තා. මුළු අවුරුද්දෙම සීල් ගන්නවා. අවුරුදු 50ක් තිස්සේ සීල් ගන්නවා. අනේ ඒ වුණාට මේ හිතට කේන්ති එනවනේ. මට මුකුත් වැඩිලා නැද්ද කියලා හිතෙනවා. පිංගුතුනි හිතට කේන්ති එන එක නවතින්න කාගෙද කියන්න බලන්න. ඈ කාටද හිතට කේන්ති එන එක නවතින්නේ? අරියතුන් වහන්සේට හෝ අනාගාමි උතුමන් වහන්සේකට එළියට පේන මට්ටමකට කේන්තියක් යන්නේ නැහැ. දැන් එහෙනම් ඔබ මේ වරි වෙලා තින්නේ මොකටද? මම මොන වෙලා නැහැ කියලාද? මම හරියත් වෙලා නැහැ කියලා. ඒක තමයි ඔබට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ඔබට හිතනවා මට කිසිම දෙයක් වැඩිලා නැහැනේ. මේ කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැනේ. ප්‍රශ්නේ හිම්මමනේ. නෑ නෑ ප්‍රශ්නේ හිම්මමනේ. ඔබ ගොඩක් දුර ඇහිල්ලා තියෙන්නේ. පිංගුතුනි ඔබගේ හිතට කේන්ති යන එක ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් තමයි. කේන්ති යන එක ප්‍රශ්නයක් නෙමෙයි. වැදගත්ම කාරණාව ඒ කේන්ති ගැන ඔබ දරන් ඉන්න අදහස මොකද්ද කියලයි. කේන්ති යන එක 100% නවත්තන ගන්නවා කියන ලේසි වැඩක් එහෙම නෙමෙයි. මොකද උපාදාන වෙලා තියෙන දේවල් එක පිංගුතුනි ඒව ලේසි නෑ. අධීරෙන් අධීර ඉස්සරහට එන්නේ ක්‍රමක්‍රමී. ඒකට ඉතින් හැංගිලා ඉන්න එක එහෙම හරියන්නේ නෑ. අර පරිසරයෙන් මිදිලා හැංගිලා ඉන්න එක මේ මෙවුන් එක හිටියොත් නම් මට හැමතිස්සෙම ඉන්න බෑ. මං කියන එකක්වත් කරන්නේ නෑ. මං යනවා යන ගෙදර ගිහිල්ලා මං තනියෙන් ඉන්නවා. එහෙම කදේ කරන්නේ. එහෙම ගන්නෙ මේ. ඔබගේ හිතර පිංගුතුනි දැන් කෑමක් එහෙම දැක්කා. ඕකනේ ප්‍රශ්නේ නේ. දැන් කොයි කාලයක් තිස්ස හැමදාම අර කේක් කෑල්ලගෙන කියනවනේ. දැන් අවුරුදු කීයද? මොකද අවුරුදු දැන් මේ බණ නවත්තන්න කලිනුත් ඔය කේක් ගැන කිව්වා. තාමත් මේ ආයි කේක් උදාහරණයක් ගන්න. මේ හාමුදුර මොනවා කියනවද මන්ද? කමක් නැහැ. මං කියන්නේ ඒත් කේක් කෑල්ල දැකම තාත් පොඩ්ඩක් කන්න හිතෙනවා නේද ඒක? තියාසේ දැන් මේක මේ ගුරු හාමුදුරන් වහන්සේ ඔබට මහා පරම ගම්භීර දහම් දේශනා කරනවා නේද දැන්? ඈ පෙන්ඩොල්ලෙන් බීලානේ හැවසට යනව ඇත්තේ. නැත්තයි ඉතින් මුකුත් දන්නේ නැහැ. ඒ නිසා පෙන්ඩොල් බොන්න අවශ්‍යත් නැහැ. එහෙමනේ. දැන් වෙලා තින්නේ ඔය ඔක්කොම ටික ඔබගේ හිතර වැන්නට පස්සේ පිංගුතුනි ඔබ ඒව ගැන කොහොම ඒව තෝර බෙහෙර ගන්නවද කියලා මට හිතා ගන්නවත් දැන්. හරියට දේවල් තේරුම් ගන්න ඕනේ. නැත්තම් ඔබ පිංගුතුනි ඔබගේ මානසිකත්වයේ වැටෙන බිඳුවට මේ කියන මුකුත් මට වැඩෙන්නේත් නැහැ. මේ මුකුත් මට හිතෙන්නේත් නැහැ. අපි ගත්තේ කේක් කෑල්ල නේද? දැන් අවුරුදු 5ක් විතර හඳුරන්නේ. කේක් කෑල්ල අල්ලගෙන වඩනවා. ඒත් පොඩ්ඩක් හිතනවනේ. මේ කමන්නේ හිතිච්චාවේ. අද ප්‍රශ්නේ. ඔබට කේක් කෑල්ලක් දැක්කට පස්සේ ඒක හොඳයි කියලා හිතනවනේ. ඉතින් හිතිච්චාවේ. හොඳයි කියලා හිතන එක ඔබට ප්‍රශ්නයක්ද කියලා බලන්නකෝ. අන්න එහෙනම් හරි. ඒකෙන් කියන්නේ මේ නිකන් උඩ බලන් ඉන්න කියන එක නෙමෙයි. බලන්න ඕන නම් එහෙම. මං හිතන්නේ මෙතන ඉන්න අයගෙන් 90%99ක් විතර පිරිසකට. එහෙම තමයි හිතන ඇත්තේ නේද? ඒ නිසා පින්තුනි මේ දේශනාවලින් ඔබට ලැබෙන උතුම් ධර්මස්කන්ධය හරි ලස්සනට ඔය හිතේ පැක් කරගන්න ඕනේ. ඕකේ හරි ලස්සනට අඩුක් කරගන්න ඕනේ ඔය ටික. නැත්තම් වෙන්නේ පින්තුනි මේක අවුල් ජාලයක් බවට පත් වෙනවා. නේද? දැන් ගුරු ස්වාමීන් වහන්සේ ඇවිල්ලි වෙලා ඔබගේ හිතට මහා ධර්මස්කන්ධයක් දාලා යනවා. දැන් ඒ දාලා තියෙන ටික පොඩ්ඩක් පිළිවෙලකට අඩුක් කරගන්න බෑ. නැත්තම් ඔක්කොම පටල ගන්නවා කොනකෙ ඉඳලා. නේද? එහෙමනේ වෙන්නේ. දැන් අරිහතුන් වහන්සේ නමක් වෙන්න ඔන්න මෙන්න තියෙන මහා ගම්භීර කොටස් පව ඔබට දේශනා කරනවා. දැන් මේකනේ අපේ හිත කොහොමත් කැමති මොකද්ද? ටක් අදුද්දයක් නේද? නැන් අදුද්දයක් හිතන්න තියෙනවනේ ගන්නේ. මේ අර කලින් කරපු විදිහ හරියන්නේ නැතුව ඇති මං හිතන්නේ. ඒක තමයි මේ කේක් කෑල්ල අයින් වෙලා නැත්තේ. දැන් අපිට මේක පොඩ්ඩක් බලන්න ඕනේ පොඩ්ඩ හරියනවාද කියලා. එතකොට එහෙට මෙහෙට පැන පැන ඉන්නවා මිස අපි මුදිට ප්‍රශ්නේ උත්තර හම් වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. ඔබ හොඳට හිතලා බලන්න පිංගුතුනි ඔබගේ ජීවිතේ ඔබට තියෙන ලොකු ප්‍රශ්න මොනවද කියලා. ලොකු ප්‍රශ්න ඇතිනේ ඔබට. ආන්ගේ තියෙන විශාල ප්‍රශ්න ටික හොයාගෙන අන්න ඒවට මේ ලැබෙන හැම ධර්මස්කන්ධයක්ම එතෙන්ට දාන්න. නැත්තම් පිංගුතුනි ඔබ ඒ මට හිතාගන්න බෑ ඔබ කොහොම හිතනවා ඇත්තද කියලා. නැත්තම් වෙන්නේ පිංගුතුනි අර උඩින් හරි ලස්සනට මේක නිකන් වැහිලා තියෙනවා හරි ලස්සනට නිකන් මුකුත් ප්‍රශ්නයක් නෑ වගේ තියෙනවා. නමුත් පිංගුතුනි ඇතුලේ ගොඩාක් ප්‍රශ්න ඇතුලේ ගොඩාක් කුණු වෙලා තියෙන රක් වෙලා තියෙන. එහෙම නෙමෙයි. ඊළඟ කාරණාව ඔබ ඔබව ආවරණය කරගන්න එපා. ඔකට කියන වංචනික දහම කියලා. දැන් කාලයක් තිස්සේ බණ අහනකොට පිංගුතුනි වෙන දෙයක් තමයි. දැන් මේ බණ අහනකොට ඒ දහමෙන් නිරන්තරයෙන් ඔබට අහන්න ලැබෙනවා හිතට මෙහෙම දේවල් එන්න බෑ. මේක එනවනම් හරියන්නේ නැහැ. මෙහෙම එනවනම් ඔබ මේ දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. දැන් ඔබගේ හිතේ බලාපොරොත්තුකුත් තියෙන මොකද්ද? මේ පීඩාවෙන් නිදහස් වෙන්න, මේ දුකෙන් නිදහස් වෙන්න. අධික බලාපොරොත්තුවක් ඔය විදිහට තියෙනවා. නමුත් ඒක එනවා. අධික කැමැත්තක් තියෙනවා කේක් කෑල්ලේ කොහොම හරි කරලා නිදහස් වෙන්න. නමුත් මොකද වෙන්නේ? ඒත් එනවා. ඕක වින්තුනේ යම් කාලයක් කරාට පස්සේ මේ අනිත්‍යතාවය හොඳට තේරෙන්නේ නැතුව ඊට පස්සේ හිත කැමති නැහැ ඒක පිළිගන්න. දැන් මේ සමාලලට හිතට කාමයක් එනවා, ඇත්තටම එනවා. නමුත් පොඩ්ඩක් මේක ට්‍රැක් අවුට් වුණොත් එහෙම වින්තුනේ ඊට පස්සේ මේක පිළිගන්න කැමති නැහැ මේ හිත. ඒක එන බව පිළිගන්න කැමති නැහැ. ඇයි? එතකොට හිතෙන මං මොකයි කියලාද? මං පහත් කියලා. මට මේ කෙලෙස් තියෙනවනේ කියලා හිතන එකට කැමති නෑ. එතකොට හිතනවා මං පහත් කියලා. එතකොට මොකද කරන්නේ හිත? පිංගුතුනේ ඔය හිත ආස්වාදයේ උදෙසා යන විදි හිතා ගන්නවත් දැන්. මොන විදිහෙන් හරි ફોકસ කරන්න එතෙන්ටම තමයි. ඊට පස්සේ හිත හිතා ගන්නවා මොකද්ද? නෑ එහෙම නෑ කියලා. දැන් මොන හරි දෙයක් වුණාට පස්සේ ඔබට පොඩි ඔබගේ හිතට ගැටීමක් ආවා. හිත සමහරලාට හිතනවා පිංගුතුනි නෑ. එහෙම ගැටුන්නේ නෑ. එහෙම ප්‍රශ්නයක් ආවෙ නෑ මට කියලා හිතටම හිතෙනවා පිංගුතුනි. නෑ මට එහෙම රාගයක් ආවෙ නෑ. නෑ මට එහෙම කන්න කැමැත්තක් තිබුණ නෑනේ. ඒකට එක එක excuses දාගන්නවා. ඊට පස්සේ පිංගුතුනි ඔබ කවුද කියලා ඔබටම හිතාගන්න බැරි වෙනවා. ඒක අන්තිමට හිතාගන්න වෙන්නේ කවදරද? කොයිලා හරි මරණට පස්සේ ඔබ කැමතිද ඒකට? ඒකට කැමති වෙන්න එපා පිංගුතුනි. මොකද අධික ලෙස මේ රාගයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා හිතන නිසා රාගයෙන් ඉවත් වෙන්නේ නැහැ පිංගුතුනි. ද්වේෂයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා හිතන නිසා ද්වේෂයෙන් ඉවත් වෙන්නේ නැහැ. මෝහයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා හිතන නිසා මෝහයෙන් ඉවත් වෙන්නේ නැහැ පිංගුතුනි. එහෙමනම් ඒක ඉවත් වෙන්නේ තථාගතයන් වහන්සේ අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න කියලා නෙමෙයි කියන්නේ මොකද්ද කියන්නේ? එහෙම හිතන් ඉන්න කියලා කියන්නේ. එහෙම හිතන් හිටියම එහෙම වෙන්නේ නැහැ පිංගුතුනි. ඔහොම හිතන් ඉන්න එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දෙන දේවල් කරන්න කම්මැලි වුණාට පස්සේ ඔහොම වෙනවා. දැන් ගුරු හාමුදුරන් වහන්සේ දේශනාවල මේක දීර්ඝ කාලීන ප්‍රතිපදාවක්නේ. ඒකට කරන්න ඕන දේවල් ගොඩාක් ඔබට කියනවා. ඒ දේවල් කරන්න මැලි වුණාට පස්සේ ඒ දේවල් කරන්න හිතෙන්නේ නැති වුණාට පස්සේ මොකද කරන්නේ? අරක විතරක් හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ බින්ගතුනි අරිහත් නොවි අරිහත් වෙනවා පිස්සු හැදිලා. දැන් සමහර ඇත්තෝ ඉන්නවා. එයාගෙන් ඇහුවට පස්සේ මේ ඔබතුමාට මොනවද තියෙන ප්‍රශ්න? එහෙම කියන්න තරම් ප්‍රශ්නයක් නැහැනේ හාමුදුරනේ. ඉංග්‍රීසියෙන් දැන් ලෙඩේ හැදීගෙන එන්නේ ටික ටික. එහෙම කියන්න ප්‍රශ්නයක් නැහැනේ. කේන්තින යන්නේම නැහැ හඳුර. නෝනා මහත්තයා ගැන එහෙමත් නැහැ ඉතින්. මට ඉතින් ඉස්සර නම් මුදුන් එන්න ඕනකමක් තිබුණා. දැන් එහෙමත් නැහැ. නිකන් බිම මොද කොහෙද ඉන්නේ? මොකුත් ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. මට හරි ප්‍රශ්නයක් පිටින් එක. මොකද මට නම් තන ලෝරියක් විතර තියෙනවා. මම ගුරුවරයා මුණ ගහන්නේ යන වෙලාවේදී ප්‍රශ්න ටික මේ පිටු දෙක තුනක් පිරෙන්න ලියාගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ තියෙනවා, 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 මේ ප්‍රශ්නේ තියෙනවා. මේකට මම මේ ඇප්ලයි කරන විදිහ හරිද? මේකට ඇප්ලයි කරන විදිහ හරිද? මේකට ඇප්ලයි කරන විදිහ හරිද? මේකට කරන විදිහ හරිද? කියලා ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරලා බලනවා ප්‍රශ්න ටික ගැන. නමුත් එතන වැඩේ කියලා කියන්නේ එහෙම තමන්ගේ ළඟින්ම ඉන්ඩිවිජුවල් ගුරුවරයෙකුත් නැති අපේ දායක පිරිස ඇහිල්ලා ඇහුවට පස්සේ ප්‍රශ්න එහෙම තියෙනවද මහත්තයෝ කියලා. අනේ කිසි ප්‍රශ්නයක් නෑ හඳුනන්නේ කියලා කියනවා. ඒකට පින්තුනේ ඇත්තම ආශ්චර්යයි අද්භූතයි. කොහොමද එහෙම වෙන්නේ කියලා. පින්තුනේ ගොඩක් වෙලාවට මොකද වෙන්නේ ඔය? ඔබගේ හිත ඔය හිතේ කෙලෙස් තියෙන බව පිළිගන්න හිතම කැමති නෑ. දැන් බලන්නකෝ ඔබට ඇවිල්ලා කවුරු හරි කිව්වොත් මේ හොඳනෝ කේන් තියනෝ නේද? අහංකෝ කතා කරන්නේ. දැන් මේ අවුරුදු පහක් ඉදිරියේ වනහනවනේ. ඔයාලට නිකන් මං අර ඊයේ කියපු කාරණාවට සෑහෙන කේන්ති ගියා නේද? ඔයා ගැටුණා එතෙන්දී නේ? පිටුතුනේ 100ක් විතර දේවල් කියන එහෙම නැති බව කියන්නේ. නෑ එහෙමුන් නෑ. ඒ මගේ හැටි. ඒ මං ඔයාට ඒ වචන කතා කරේ එහෙම කේන්ති කියලා නෙමෙයි. ඒ මගේ හැටි. පිටුතුනේ ඉස්සරහින්ද මනුස්සයර හොඳනම් පේනවා. මූණ කජු වෙල්ලක් වගේ වෙලා ගියා. ඇත්ත පොඩ්ඩක් රතු වෙලා දාඩිය පොඩ්ඩක් එහෙම දැම්මා. ඒක ඉස්සරහින් මනුස්සයර පේන ඔබ හිතන්නේ එපාට පේන්නේ නැහැ කියලා. අන්දේ නෙමෙයි නේ ඉන්නේ. ඉතියේ මනුස්සයා කිව්වට පස්සේ වාට ටිකක් කේන්ති ගියා නේද කියලා. මේ හිත කැමති නෑ පිටුතුනික පිළිගන්න. එහෙම කරන්න එපා. මේ හිත සුද්ධ කරගන්නවා කියන වැඩේ පිටුතුනි හිතට බැහැලා ඒ කුණු ගොඩට බැහැලා ඒක ගැන හොඳට හාර අවුස්සලා බලන්න ඕනේ. ඒක වෙන කෙනෙකුට කරන්න පුළුවන්ද? ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. එහෙනම් බුදු කෙනෙක් ඉන්න ඕනේ. ඒ උත්තමයන් වහන්සේ නම් පේනවා ඔබගේ හිතේ තියෙන රාගාදී, දේශාදී, මෝහාදී කෙලෙස් කොච්චරක් තියෙනවද කියලා. වෙන කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඔබට තමයි ඒක හොයාගන්න පුළුවන් කෙනා. හිතට බැහැලා පින්තුනේ අවංකව තමන් ගැන තේරුම් ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. තේරුම් අරගෙන පින්තුනේ ප්‍රශ්නේ හරියටම විසඳ ගන්න. ඒකට පරිසරය වෙනස් කරන එකත් වැඩක් ඇති වැඩක් නෙමෙයි. ඒකෙන් කියන්නේ අසත්පුරුෂය ඇසුරු කරන්න කියලා. හැංගිලා ඉන්න එක කරන්න ඕන එකක් නෙමෙයි. නැත්තම් පින්තුනේ මේ මහා ලැබෙන ධර්මස්කන්ධය ඔබ කොහොම මේවා ගලප ගන්නවද කියලා අපිට හිතා ගන්න අමාරුයි. හරිනම් පින්තුනි ඔබ ගුරුවරයෙක් එක්ක සතියකටවත් සැරයක් කතා බහ කරලා බලන්න ඕනේ ඔබ ගැන. නමුත් ඔබට එහෙම කරන්න තරම් වාතාවරණයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් හරිනම් එහෙම කරන්න ඕනේ. මේ මාර්ගය ඔබ හරියටම යනවා නම් පින්තුනි නැත්තම් වෙන්නේ ඔබගේ හිත ඔබටම රැවටෙනවා. නැත්තම් ඔබ හිතගෙන රැවටෙනවා. ඊට පස්සේ මේක හරිම අමාරුයි පින්තුනි ඉස්සරහට කරගෙන යන්න. කිව්වට විශ්වාස කරන්නකෝ. නැත්තම් හොඳට මතක තියාගන්න. ඔබට ටික කාලයක් ගියාට පස්සේ මේ දහම ඇහි. ඇහුණාට පස්සේ ඒ දහම ඇප්ලයි කරන්න මොකටද කියලා හිතාගන්න බැරි වෙයි. මට ප්‍රශ්නයක් නැහැ කියලා හිතේ. කොහෙට ඇප්ලයි කරන්නද කියලා හිතේ. එහෙම වෙලා තියෙන මොකුත් නිසා නේ පින්තුනි මේ ප්‍රශ්න වලට උඩින් යනවා. කැමති නැහැ ප්‍රශ්න තියනවට හිතේ. පින්තුනි එහෙම හිතන්න එපා. මොකද මේක මේ ස්වාමීන් වහන්සේ මේ කොටස කියන්නේ පිඟුතු ගොඩාක් අත්දැකීම් නිසා. ඔය මේ නෝල්ල මහතුරුත් එක්ක ඕනතරම් කතා කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් හොඳම උදාහරණය. අනගාරිකා පින්වත් පිරිස ඉන්නේ. හොඳම උදාහරණය. ඔබනේ අනගාරිකා අනගාරිකා වෙන්නේ. ආපු ගමන් ඉතින් අපි පොඩි ඉන්ටර්වයුව එකක් එහෙම තියෙනවා. දැන් කොහොමද දැන් මේ මහත්යට දැන් නෝනාට මොනවද තියෙන ප්‍රශ්න? ආද මේ ලොකු ප්‍රශ්නයක් නෑ හඳුනේ ඉතින්. ප්‍රශ්නයක් ඇත්තෙම නෑ. කේන්ති අනේ නෑ. කේන්ති ගිය කාලයක් මතක නෑ. රාගෙහෙම අනේ රාගෙ නම් ඇත්තෙම නෑ. කීලල ඔන්න එනවා අනගාරික. දැන් මේ කවුද එන්නේ? අනාගාමි වෙච්ච උතුමෙක් එන්නේ. ඇවිල්ලා ටික දවසක් යනකොට මොකද වෙන්නේ? මෙන්න එනවා පණිවිඩය. මේ එහා පැත්තේ ඉන්න කෙනා ගොරහනවානේ. එතකොට අපිට අහන්න තියෙන්නේ මොකද්ද? දැන් මහත්තයා කිව්ව නේද දැන් ගැටීමක් හිතට ආපු කාලයක් මතක නැහැ කියලා. දැන් මොකද්ද මේ කියන්නේ? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ මේ? දැන් තමයි මේ මිනිස්සයා මේ කුණු වල සුද්ධ කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේක. ඊට පස්සේ ඒ අයට ලොකු ප්‍රශ්නයක් හිතට එනවා. මට කලින් කෙලස් තිබුණ නැහැ. දැන් කෙලස් තියෙනවා. ඒ කියන්නේ මේ අනගාරික වුණාට පස්සේ තමයි කෙලෙස් ඇවිල්ලා තියෙන්නේ. අනගාරිකා වුණාට පස්සේ තමයි මේ කෙලෙස් ඇවිල්ලා තියෙන්නේ. කලින් මුකුත් තියලා නැහැ. නෑ කලින් ඔක්කොම තියලා ඒව නෑ කියලා හිතාගෙන ඉඳලා තියෙන මොකද ඉතින් ගෙවල් වල එහෙම ඉන්නකොට ඔබ නේද දන්නගෙනයි ගමේම නැද්ද දැන් පටිච්ච සමුප්පාදය ගැන එහෙම ඇහිලා කවුරු හරි ඇහුවොත් එහෙම පටිච්ච සමුප්පාදය කියන්නේ එහෙම එක ඔයා දන්නේ නැද්ද අනිච්ච අනිච්ච කියන්නේ අනිත්ය නෙමෙයි මොනවද කියන්නේ ඕය ගන්න විදිහ වැරදි සම්පූර්ණයෙන් ඔබ තමයි එතන කිං මෙතෙන්ට ආවට පස්සේ ඒක ඉස්සරහට නෝ වැටෙනවා එතකොට වෙන කිං ඒකයි මං කියන්නේ. ඒ නිසා පින්තුනි ඔබ ගැන මං මේ කියන්නේ අවතක් සේරු කරන්නත් නෙමෙයි. දැන් ඒකයි. ප්‍රසස්ත මට්ටමේ යන්න. දැන් සමහර කෙනෙක් අවතක් සේරු කරන් ඉන්න මට මුකුත් වැඩිලා නැහැ කියලා. ඒකට කොටස තමයි අර මුලින් කිව්වේ. අන්න එතනින් තේරුම් ගන්න. ප්‍රශ්නේ අයින් කරන්න හදන්න එපා. ප්‍රශ්නේ ප්‍රශ්නයක් බව වැටහෙන බව තේරුම් ගන්න. ඒක හරි. ඒ කියන්නේ ද්වේෂය එන එක ප්‍රශ්නයක් නෑ. ද්වේෂය ප්‍රශ්නයක්ද කියලා හිතලා ඒකට දිගින් දෙකටම උත්සාහ කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. යම් දවසක් එයි මොකද්ද? ඔය ප්‍රශ්නේ එන්නේ නැති දවසක්. ඉදාට පොඩ්ඩක් ටෙස්ට් කරලා එහෙම බැලුවට ගමන්නේ. දැන් නිකන් කාලයකින් ද්වේෂය වගේ ආවේ නැත්තම් ඔය සුණාපරන්තයට වගේ ගියා නම් හොඳයි ටික කාලෙකට. එතකොට දැනගත හැකි. දැන් මෙතන ඉන්න බොහෝ පිරිස් පිඟුතුනි ප්‍රභූ පැලැන්තිය පිරිස බොහෝ දෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ ඔබ බොහෝ දෙනෙක් ආයතනවල ප්‍රධාන පිරිස. ඒ කියන්නේ ඉහළ රැකියා මට්ටම් කරන පිරිස්. ගමේ රටේ යම් නිලයක් දරාගෙන ඉන්න පිරිසක්. ඒ නිසා බොහෝ පිරිසක් ඔබගේ වචනෙට යටයි. ඒ නිසා ඔබට ඔබ කවුද කියලා සමානට හොයාගන්නවත් බෑ බින්දුතුනි. පොඩ්ඩක් විතර සුණාපරන්ත පැත්තට ගිහිල්ලා ආව නම් හරි. එතකොට හරියන. එහෙම නැත්නම් අනගාරික වෙන මාසයක් විතර. ඒත් හරියන. මොකද මෙහෙට ආවට පස්සෙත් ඕක හරියනවා. පොඩ්ඩක් ටෙස්ට් කරලා බැලුවට කමක් නැහැ. හැමදේම කරන්න යන්න එපා. පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න. එක එක ඒවා තියෙනවා ඉතින් ඒක කමක් නැහැ. දැන්ට අපි මම ඒ කොටස නොකිය ඉන්නම්කෝ. නැත්තම් පින්වතුනි වෙන්නේ ඔබ මේ බණ ටික අහගෙන එනවා පින්වතුනි. මායාකාරී ලෝකික ජීවත් වෙන අරියතුන් වහන්සේ නමක් වගේ. ඒ කියන්නේ මායාකාරීව අනාගාමී කෙනෙක් වගේ ජීවත් වෙනවා. නමුත් ඇත්තට මෙහෙම නැහැ. පින්වතුනි අනාගාමී ඵලය කියලා කියන්නේ ලේසි පහසු එකක් එහෙම නෙමෙයි. අනන්ත අප්‍රමාණ වෙහෙස මහන්සි වෙන්න ඕනේ පින්වතුනි. ඔය හිතේ තියෙන කාමාදී කෙලෙස් අයින් කරලා දාන්න. ඔක ලේසි වැඩක් එහෙම කියලා හිතන්න එපා. ඒ උදෙසා සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. ඒ උදෙසා සෑහෙන්න මඟ වඩන්න තියෙනවා. මේ කියන දහම අවබෝධයට යනකම්. දැන් මම මේවා ඔබට පරීක්ෂා කරලා බලන්නේ මේ පුංචි පුංචි දේවල් ටික කියන්නේ. දැන් සමහර කෙනෙකුට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. සමහර කෙනෙකුට වින්ගුතුනේ එකම කැටගරි එකේ සමහර ප්‍රශ්න ලොකු ප්‍රශ්න සමහරය ප්‍රශ්න නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ කෙලෙස් සම්බන්ධයෙන් ගත්තොත් පින්වතුනි ඔය හිතේ නැගෙන සමහර කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් වලදී පින්වතුනි දැන් මෙහෙම හිතන්නකෝ. දැන් gedara pirisat ekka katiyutu karagene yaddi samahara welawata gedara inna kenekuta oba dos kiyana. ඒක ඔබට එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේ කේන්ති කේන්ති කියලා දොස් කියන්නේ. ඒ වගේම පින්වතුනි ඔබගේ හිතෙන් හාමුදුරන් වහන්සේ නමකට දෝෂයක් නැගුණොත් එහෙම දැන් ඒක ඔබට ලොකු ප්‍රශ්නයක්. අරක ප්‍රශ්නයක් නෙමෙයි. හරිද ඔය කියන එක? නෑ බින්ගතුනි. මොකද ඔබ ද්වේෂයට පත්ුණ පුද්ගලයා කියන එක වැදගත්. එතෙන්දි වෙන පාප කර්මයේ තීරණය කරන්න. නමුත් බින්ගතුනි ඔය කොයි තැනදීත් ඔබට කේන්ති යනවා කියන එක එකයි. ඔබ බින්ගතුනි සමහර දේවල් වලට කැමතියි. සමහර ඒවට ලොකු ඊට වඩා වැඩිපුර කැමති. ඒ වැඩිපුර කැමති දේවල් ගැන ඔබ ලොකු පරීක්ෂාවක් කරලා බලනවා. ඒක ඒ කාරණාව සම්බන්ධයෙන්. එතෙන්දී ඔබ ටිකක් පිංගුතුනි සමහර වෙලාවට ඔබට ලොකු ප්‍රශ්නයක් වෙනවා. සමහර ඒවා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම නෙමෙයි පිංගුතුනි. රාගේන රාගේ, ද්වේෂේන ද්වේෂේ, මෝහේන මෝහේ. රාගයට පත්වෙච්ච කාරණාව නෙමෙයි. රාගයයි ප්‍රශ්නේ. ද්වේෂයට පත්වෙච්ච කාරණාව නෙමෙයි වැදගත්. මොකද්ද? ද්වේෂයයි ප්‍රශ්නේ. මෝහයට පත්වෙච්ච කාරණාව නෙමෙයි වැදගත්. මෝහයයි ප්‍රශ්නේ. දැන් ඔබ ගෙදර ඉන්නකොට තමන්ගේ දරුවාට තමන්ගේ අනිත් පිරිසට වඩා ටිකක් ඉහළින් ඉන්නේ කොහොමද ඉන්නේ? දැන් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මෙහෙට ආවට පස්සේ හාමුදුරුවෝ මම එක්ක කතා කරද්දී ටිකක් උන්නහසට වඩා ඉහළට යනවා වගේ හැඟුණොත් එහෙම. ඒක ප්‍රශ්නයක්. පිටුතුනේ ඒක ප්‍රශ්නයක් පාපයේ පැත්තේ. නමුත් මෝහයේ පැත්තේ ওই දෙකම එකයි. ওই දෙකම ප්‍රශ්න තමයි. එයා හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්තම් පිටුතුනේ ඔබ ගාව හොඳ අර මේ ආර්ය මාර්ගයේ යන පිරිසක් විදිහට මේ ආර්ය මාර්ගයේ පූර්ණයේ කිරීම සම්බන්ධයෙන් ඔබ ගාව හොඳ මීටරයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැම දෙයක්ම චෙක් කරලා බලන්න පුළුවන් ක්‍රමවේද ඔබ ගාව තියෙන්න ඕනේ. ටෙක්නික්ස් තියෙන්න ඕනේ. නේද? අර කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා කියනවා. කෘතඥාන කියලා කියන්නේ බින්දුතර මේ කරන කටයුත්ත සම්බන්ධයෙන් හොඳ සිහිබුද්ධිය යුතුවේ හැම දෙයක්ම තේරුම් බේරුම් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කරන දේ මොකද්ද කියලාත් ඔබ දන්නේ නැතුව යන කාලයක් ගියාට පස්සේ අන්න ඒක තේරුම් ගන්න පුළුවන් පුංචි පුංචි කාරණා ටිකක් තමයි දැන් මේ ඔබටම මතු කරලා දුන්නේ. දැන් ඔය හොඳට හිතේ තියාගන්න. දැන් ඔබට සතුරු වෙන කාරණාවක් තියෙනවා. දුක් වෙන කාරණාවක් තියෙනවා. දැන් අර මුලින්ම කියපු කාරණා සම්බන්ධයෙන් නම් හැමෝටම දැන් හරිම සතුටු ඇති. අනේ සාදු සාදු මගේ ජීවිතේ වෙනස් වෙනවා නේද? අනිත් එක පිංගතුනි ඔබගේ ජීවිතේ වෙනස් වෙලා තියෙන කොටසක් තියෙන්නේ. ඒක තමයි ඔබගේ අවබෝධය. ඔන්න ඔය අවබෝධයේ මත හොඳට පිහිටලා ඉන්න. හොඳට හරිබරි ගැහිලා ඔය අවබෝධයේ මත පිහිටලා එතනින් උඩ කොටස කරන්න ගන්න. නැත්තම් පිංගතුනි ඔබට හිතුනොත් එහෙම මට මුකුත්ම වැඩිලා නැහැ මට මුකුත්ම තේරෙන්නේ නැහැ කියලා. පිංගතුනි එතනින් එහාට මේ ගමන යන එක හරිම අමාරුයි. ඔය ප්‍රශ්නේ බින්දුතුනේ මේ අනගාරික අනගාරිකා වෙන අයටත් තියෙනවා. සමහර ලාට ස්වාමින්වහන්සේලාටත් තියෙනවා. ඒකට හේතුව තමයි බින්දුතුනේ අලුතින් ලැබෙන දහම. ගුරු ස්වාමින්වහන්සේ දැන් මෙන්න මේ කාරණා හොඳට තේරුම් ගන්න. දැන් ගුරුහාමුදුරුවෝයි ඔබයි කියලා කියන්නේ එක සමානයිද? සමානයිද? ඇයි ඔබ එහෙම කියන්නේ? ඉතින් උන්වහන්සේ කියන එක ඔබට තේරෙනවානේ. බොරු ගන්න එපා. එතකොට තේරෙනව නම් තේරෙනවා, තේරෙන්නේ නැත්නම් නෑ එච්චරයි. දැන් උන්වහන්සේ කියන එක ඔබට තේරෙන්නේ නැද්ද? මං උන්වහන්සේ කියනවා ඈ. ගුරුහාමුදුරුවෝ ඔක්කොම තේරිලා තියෙන කියලා. ඒකයි වංචා කරගන්න එපා. තේරෙනව නම් තේරෙනවා, තේරෙන්නේ නැත්නම් නෑ. දැන් උන්වහන්සේ කියන එක ඔබට තේරෙනවා. අපි හිතමුකෝ තේරෙනවා කියලා. දැන් එතකොට ගුරුහාමුදුරුවෝ ඔබයි සමානයිද? ඇයි එහෙම කියන්නේ? මොකක් පදනම් කරගෙනද කියන්නේ? ඉතින් කියන එක තේරෙනවනේ. අවබෝධ? ඔබ ඉතින් ඔබ කොහොමද කියන්නේ? ගුරු ස්වාමීන් වහන්සේලා අවබෝධයි කියලා එක. කොහොමද කියන්නේ? දැන් මෙහෙම ඕක හරියට තේරුම් ගන්න. දැන් පින්වතුනි මේ හිතේ අපි දැන් අවබෝධය කියලා කාරණාවක් ගැන පැහැදිලි කරලා නේද ඔබට? අවබෝධය කියන්නේ මොකද්ද කියලා? ඒක හැමෝටම තේරෙනවා. අන්නේ අවබෝධයේ මට්ටමට පින්වතුනි මේ අවබෝධය ප්‍රත්‍ය කරගෙන දේවල් තේරෙනවා. ඒ කියන්නේ හිතකට යම මේ මේ පැය 18 මේ හිත પરම්පරාවේ තියෙන අවබෝධයක් තියෙනවා. ආන්ගේ අවබෝධයේ ප්‍රත්‍ය කරගෙන, ඒ කියන්නේ අවබෝධයේ හේතු කරගෙන තව දේවල් තේරෙනවා. ඒක තේරුනේ මොකක් හේතු කරගෙනද? අවබෝධයේ හේතු කරගෙන. එතකොට උතුමන් වහන්සේ නමක් ඉන්න පුළුවන්. උන්වහන්සේගේ හිතේ අවබෝධයේ ප්‍රත්‍ය කරගෙන දෙයක් තේරෙනවා. මොකද්ද? අවබෝධයේ ප්‍රත්‍ය කරගෙන. ඒ තේරෙන දේ තව කෙනෙකුට කියනවා. ඒ කෙනාට කිව්වට පස්සේ ඒ කෙනාට අවබෝධයේ ප්‍රත්‍ය කරන් දෙයක ආවේ නෑ පිංගුතුනි. යාට එක තේරුණා විතරයි. ඒ තේරිච්ච කොටසින් මෙයා මොකද කරන්න ඕනේ? තේරිච්ච කොටසින් අවබෝධය පුරව ගන්න ඕනේ. පේනවද ওই දෙක අහසයි පොළොවයි වගේ වෙනස් කියලා? රහතන් වහන්සේ නමකට පිංගුතුනි මේ ලෝකය පිළිබඳ හිතන විදිහක් තියෙනවා. ආන් ඒ හිතන විදිහ උන්වහන්සේගේ හිතේ අවබෝධය ප්‍රත්‍ය කරගෙනයි එහෙම හිතෙන්නේ. ඒ හිතන දේ ඒ උන්වහන්සේට තේරෙන දේ ඔබට කියනවා. කිව්වට පස්සේ පිංගුතුනි ඔබට ඒක තේරෙනවා විතරයි. මොකද ඔබගේ හිතේ අවබෝධයක් ප්‍රත්‍ය කරන් ඒක ආවේ නැහැ. ඒ කියන්නේ ඔබගේ හිතට අවබෝධය ප්‍රත්‍ය කරන් දේවල් එන්නේම නැද්ද? එනවා. කාට හරි බණක් කියන්නේ එතකොට ඒ. නෑ ඔබ කාට කරේ කතා කරන්නකෝ ඔබට තියෙන අවබෝධය ප්‍රත්‍ය කරන් ඔබ කීතර දේවල් එනවා එක පාටම මේ මේක මෙහෙමනේ වෙන්න ඕනේ මේ මේක මෙහෙමනේ වෙන්න ඕනේ ඔහොම හිතනවා නමුත් ඔබ ගුරුහාමුදුරන් වහන්සේ අතුරු කරද්දී උන්වහන්සේගේ අවබෝධය ප්‍රත්‍ය කරගෙන එන දේවල් සමහරවිට ඔබ කීතර මෙච්චර කාලයක් ඇහිලා නෑ ඒ නිසා සමහරවිට ඇස් පොඩ්ඩක් ඊමුඩ ගිහිලා එතනයි බුද්ධෝ කාරණාවනේ මේ කියන්නේ කෙනෙකුට හිතෙන බුල මට එහෙම හිතුන්නේ නැහැනේ කියලා ඔබට හිතෙන විදිහක් නෑ ඒක ඇයි ඒක අවබෝධයක් ප්‍රත්‍ය කරගෙන ආපු කොටස ඒ කොටස බින්දුතුනේ ඔබගේ හිතට දැම්මට පස්සේ ඒක ගිහිලා අඩියටම වැටෙනවා වැටුණාට පස්සේ අන්න එතන තියෙන ඔබගේ අවබෝධය ප්‍රශ්නයක් නෑ බින්දුතුනේ ඒ නිසා කවදාවත් අපින්දුතුනේ දෙයක් ඔබට තවතුමන් වහන්සේ නමක් කිව්වහම ඒ කියන එක ඔබට තේරෙනවා කියන්නේ සහ උන්වහන්සේට තේරෙනවා කියලා කියන්නේ ඒ දෙකෙන් උන්වහන්සේ ඔබ වහන්සේ ඔබතුමිය ඔබතුමයි සමානයි කියන එක නෙමෙයි ඔය කියන්නේ නැත්තම් ඕවත් පටල ගන්නවා බින්දු හරි අමාරුයි මේක කරගන්න නැත්තම් මේ අනගාරික අනගාරිකා පින්වත් පිරිස මොකද කරන්නේ ආපු ගමන් හෝල්සේල් බණටික කියනවනේ ඇයිට කිව්වට පස්සේ මොකද වෙන්නේ මොකද බින්දුතුනි මේ හොඳ මොලයක් බුද්ධියක් තියෙන යමක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු මේ ඔක්කොම. ඒක කිව්වට පස්සේ ඒක තේරෙනවා. නොතේරෙනව නෙමෙයි. පින්වතුනි අර මහා පාප කර්මයක් එහෙම තිබුණොත් එහෙම මොකද කරන්නේ? අර තේරිච්ච ගමන් ඉතින් ඒ තේරෙන එක මටත් තේරෙනවනේ. ඉතින් එයායි මායි දෙන්නව සමානයි. එයා කියන එක මටත් ඕනනම් කියලා දෙන්න පුළුවන් තව කෙනෙකුට. එහෙනම් අපි දෙන්නම සමානයි. ඔන්න පින්වතුනි වැඩ හොඳ ටෝම වරද්ද ගන්න අයියෝ යන්නේ. ඔන්න හමුණාට පස්සේ තමයි පින්වතුනි ටික දවසක් ගියාට පස්සේ මොනව වෙන්නේද? කරේ නගින්න පටන් ගන්න. අර හිතේ තියෙන ගරුත්වය නැති වෙලා යනවා එතකොට. ඒක මහා විනාශයක් බවට අවසානෙපත් වෙනවා. එහෙම වෙච්චයි ඕන් තරම් ඔබ අහලා ඇති ගමේ රටේ. නේ? මුලින්ම පන්සලට ඇහිලා පින්වතුනි පළවෙනි බණපදේ අහගත්ත කාගෙන්ද? ඒ හාමුදුරුවන්ගේ. උන්වහන්සේගෙන් අහගත්ත කාරණාවම පින්වතුනි තව 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 දේවල් අහගන්නවා. අහලා 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 යම් දවසක් එනවා පින්වතුනි අහන්න දෙයක් නැහැ දැන්. ඊට පස්සේ මොකද කරන්නේ? එයා එතනින් වෙන් වෙලා ගිහිල්ලා ත්‍රිපිටකය ආදී දේවල් පරිශීලනය කරනවා. පරිශීලනය කරලා ඉවරලා තව දේවල් තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ දැන් එයා තේරුම් ගත්ත දේවල් අර හාමුදුරුවෝ කියලා නැහැ. දැන් කවුද ඉස්සරහින් ඉන්නේ? ඈ? කවුද ඉන්නේ? එයා. දැන් එයා කැමති කාට කියලා දෙන්නද? අර හාමුදුරුන්ටත් කියලා දෙන්න. ඒ වගේ මිනිස්සු වැඩි කාලයක් ඉන්නේ නැහැ මේ සාසනේ. ඒගොල්ලෝ යනවා. එයාට ඉන්න බෑ. මොකද ටික දවසක් ගියාට පස්සේ මිනිතුනි ගුරුවරයාට තියෙන ගරුත්වය නැති වෙනවා. අන්න ඒක හරියට ගන්න විදිහ මේ ඔබට කියලා දුන්නේ මිනිතුනි. නැත්තම් ඕක පටල ගන්නවා. මං හිතන්නේ නැහැ මෙතන ඉන්න කිසිම කෙනෙක් එහෙම හිතනවා ඇති කියලා. නමුත් ඒක ගැන තර්කානුකූලව ගන්න ඕන විදිහයි මේ කිව්වේ. එතකොට ඔබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිසිම තැනකදී. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරියටම මේක කිරල මැඳලා මේ කියන දේවල් පිළිබඳ අවබෝධයටපත් වෙන්න පුළුවන්. නැත්තම් වින්දුතුනි ලොකු ප්‍රශ්නයක් බවට ඒකපත් වෙනවා. නේද? එතකොට දැන් ඔබට තේරුණා අවබෝධයයි තේරුම් ගැනීමයි කියන්නේ මොකද්ද? අවබෝධය ප්‍රත්‍ය කරගෙන ඉන්න තේරුණ දෙයක් කියලා කියන්නේ මොකක්ද? ඒක ඔබට තේරෙනවා කියලා කියන්නේ ඒත් වෙන එකක් කියලා ඔබට දැන් ওই කොටස් ටික ඔක්කොම තේරෙන්නේ නැති. පැහැදිලිද? ඉතින් මේක ඔන්න ඔය විදිහට මේ කතා කරන දහම හොඳට කියලා මැනලා කටයුතු කරගෙන යන්න. එහෙම නොවුනොත් එහෙම පිටුතුනි මේ පාර වැඩි දවසක් යන්න වෙන්නේ. දැන් බලන්න මෙතන මේ බොහෝ පිරිසක් ඉන්නවා. මුලින් ඉඳලා ආපු සමහර අය නෑ. සමහර කෙනෙක් කොරෝනා හැදිලා නැති වෙලා වෙන්න පුළුවන්. සමහර කෙනෙක් නැහැ. මොකද්ද වෙලා ඇත්තේ? ඔබ හිතලා බලන්න. මොකද තේරුණාට පස්සේ හිතෙනවා පිංගතුනි තේරුණා කියලා. තේරුණා කියලා කියන්නේ අවබෝධ වෙලා නෙමෙයි. කොහොමද ඒක මැනගන්නේ? කිව්වනේ ක්‍රමේ. කොහොමද මැනගන්නේ? දැන් ගුරුහාමුදුරන් වහන්සේ මේ තාක් කියපු දේවල් වල තේරිච්ච ටිකයි අවබෝධ වෙච්ච ටිකයි තෝරගන්න බැරිද ඔබට? පුළුවන්. හොඳ පරීක්ෂාවෙන් බලන්න කොයි ටිකද මට තේරලා තියෙන්නේ කොයි ටිකද මට අවබෝධ වෙලා තියෙන්නේ කියලා. බය වෙන්න දෙයක් නැහැ. අවබෝධ වෙන ටික අවබෝධ කරගන්න. අර තේරිච්ච ටික නැවත භාවිතා කරා. ඒ භාවිතා කරාට පස්සේ ප්‍රශ්නේ හරියනවා. දැන් ඔබ මිනිසෙක් එක්ක කතා කරද්දී කාගේ හැරි අතින් ඔබට අවඩක් වෙනවා. ඔය අවඩ වෙනකොට ඔබට හිතෙනවා නම් ඇයි එයා මට එහෙම කරේ කියලා. හරිද? මම මේ කියලා කියන්නේ ස්වභාවිකව එහෙම හිතෙනවද බලන්න? එක පාරටම එහෙම හිතෙනවා. එහෙම නැත්නම් ටිකක් වෙලා ගිහිල්ලා දිතේ. දැන් ඔබ මේ ඉන්නවා නිකන් ඉන්න ගමන් ඔබට එයා ඇවිල්ලා දොස් කියලා යනවා. මම මේ ප්‍රායෝගික දේවල් කතා කරන්නේ. ඔබට ඉන්න ගමන් දොස් කියලා යනවා. ඒ දොස් කියපු ගමන් ඔබට මොකද හිතෙන්නේ බලන්න. ඇයි මට දොස් කිව්වේ? මම වරදක් කරේ නෑනේ. ඇයි යමට දොස් කිව්වේ? ඔබට එකපාරටම ඕකද බලන්න උනේ හිතෙන්නේ. දැන් මේකනේ ආයෙත් මම කිව්වේ අවංකව මේකට අවංක වෙයි. මොකද්ද එකපාරට හිතෙන්නේ කියලා බලන්නකෝ. ඔන්න ඔය හිතන දෙයින් ඔබ තීරණය කරන්න ඒ කොටස අවබෝධයිද නැද්ද කියලා. දැන් මට මත මං අහපු විදිහට ගුරුහාමුදුරු කලින් සතියක දේශනාව කර කර්මජ රැහන් ගැන එහෙම කතා කරාද? එහෙම කතා කරන්නේ මොනවාරි මෙහෙම ඇඳලා ඈ අර බිත්තරේ ඇඳිලා ඒක පුපුරලා එනවා. දෙය ටික හොඳට තේරෙන්නේ නැතිනේ. පිංගුතුනි ඔය ටික අවබෝධ වුණා නම් ඔබ ලේසි පාස් මනුස්සයෙක් නෙමෙයි. ඔය ටික අවබෝධ වුණා නම් ඔබට එතනින් එහා ඔබ මේ පාරේ 90% ගිහිලි ඉවරයි. ඔය ටික අවබෝධ වුණා නම්. මොකද ඔය කොටස අවබෝධ වුණා කියලා කියන්නේ පිංගුතුනි ඔය ජීවිතේට එන කිසිම විපාකයක් සම්බන්ධයෙන් එළියට මාත්‍රයක ඇඟිලි දික් වෙන්නේ නැහැ. එළියට ඇඟිලි දික් වෙන එක සම්පූර්ණ ඉවර වෙනවා. ඒ කියන්නේ පව් වෙන එක නවතිනවා. බ්‍රහ්ම ගතියට යනවා. බ්‍රහ්මයා පව් කරන්නේ නැහැ නේද? බ්‍රහ්ම ගතියට යනවා කෙලින්ම. ඒ කියන්නේ මොන ගතියද යනවද? මේ කාම ලෝකෙන් එළියට යනවා කියලින්. ඕක ලේසි පහසු කොටස නෙමෙයි. අහන් හිටියද දේශනාව? හැමෝට ඇහුණාද? නින්ද ගියේ නැහැ. මේ දැන් නින්ද යන්නේ නැහැ. දැන් මට මේක පස්සේ මතක් වුණේ. කවුරුත් නිදාගන්නේ නැහැ. ඉස්සර ටිකක් අර ටිකක් වෙලා යනකොට අර යනවා අර එහෙම ගතු දැන් නැහැ. බොහොම හොඳයි. මගේ දැන් අර කාලයක් තිස්සේ නේද වතුර ටිකක් නැතුව නේ වියලි කතරක් වගේ තියලා දැන් දම් අමාබිදු වැටෙද්දි එහෙම වැන්න වැටලා වැල්ල ටික දවසක් ගියාම ඔක උතුරනවා. ඒ නිසා වැටෙන ඔක්කොම ටික කොහොමරි කරලා ඇතුළට දාගන්න. එතකොට ආයි වියලි ගතියෙන් තියෙයි. එතකොට ආයි තරයක් දාන්න පුළුවන්. හරි ඒක වෙන කතාවක්. එතකොට මොකද කිව්වේ? කර්මජ රැහැන. එතකොට ඒ කර්මජ රැහැන ගැන කියපු කාරණා පිංගුතුනි ඒක පිංගුතුනි අවුරුදු ගාණක් වඩන්න ඕන කොටසක් ඔය. ඕක වැඩිීමේ අවසන් ප්‍රතිඵලය තමයි පිංගුතුනි ඔබට එන සියලුම විපාක. ඒ කියන්නේ පුණ්‍ය විපාක, පාප විපාක. ඔය කියන සියලුම විපාක සම්බන්ධයෙන් කිසිම තැනකට ඇඟිලි දික් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙක් ඇහිලා ඔබට කියනවා මේ ඔබතුමා කරපු වැඩේ නම් නියමයි. හොඳට මේ වැඩේ කරා. දැන් ඔය මොකක්ද? මොන විපාකද? පුණ්‍ය විපාකය. දැන් ඕක කියව ගමන් ඔබට සාමාන්‍ය හිතෙන්නේ මොකද්ද? ඒ මනුස්සයා න හොඳ මනුස්සයෙක්. මම සෑහෙන ඇප්‍රීෂিয়েට් කරා. හොඳ මනුස්සයෙක් නේ බලන්නකෝ. හොඳ මනුස්සයෙක්. දැන් හරිද? හරිද කීප එක? නෑ. ඔය ආයෙ මොකද්ද? ඔය ආයෙ මොකද්ද? ඈ? තමන්ගේ විපාකය. ඔය හිතින්ම නැගිච්ච අර කර්මජ රැහෙනේ තැම්පත් වෙච්ච විපාකයක් තමයි ඔය පටිසන්ධියට ආවේ. දැන් අවංකව හිතලා බලන්න ඕනේ එහෙම හිතෙනවද ඔබට කියලා. දැන් එහෙම හිතෙන්නේ නැත්නම් ප්‍රශ්නයක්ද? එහෙම හිතෙනවා නම් පින්වතුනි ඔබ කියලා කියන්නේ ලේසි පහසු මිනිස්සෙ නෙමෙයි. උදක් සමින් පිඹලු පමණින් පවර. පසක් ලොහම දා අලුවේ වෙන වෙනම. අහලා තියෙනවද? දුකක් පැමිණ ගුණවත් දන ලෝසුසුම වගක් නසනු විසිතුරු කොට කියනු කිම කියලා කවියක් තියෙනවා. ඒ කියන්නේ ඔබ මහා ගුණවන්ත මිනිස්සෙක් දැන් ලේසි පහසු මිනිස්සෙක් නෙමෙයි. දැනුත් ඔබ එහෙම තමයි. ඇයි අර මාර්ගයක් ගැන කතා කරේ? ඒකේ ඉන්නේ හින්දා. ඔය කවියෙන් කියන්නේ පින්වතුනි ඔබ අහලා තියෙනවනේ අර යකඩ කම්මලේ තියෙන මයිනහම කියලා. යකඩ උණු කරන්න, තලන්න, යකඩ රත් කරන්න ගන්න. අන්නේ උදක් සමින් පිඹලූ පවණින් බවර. ඒකෙන් පින්වතුනි ඒකෙන් එන අර ගිනි රස්නේට පුළුවන් කියනවා. ලෝහ ಜಾති පහක් දවල අලු කරලා දාන්න. මොකෙන්ද? අර මයින්හමෙන් ඇසුරු කරගෙන අර එන ගින්දරට. ඒ සැර ගින්දරක් නෙන්නේ පොල් කටු වතුර එහෙම දාලා නේද? අන්න ඒකට පුළුවන් කියනවා ලෝහ වර්ග පහක් දවල අලු කරලා දාන්න. ඒ තරම් ඒ ගින්දර සැරයි කියලා කියනවා. අන්න ඒ වගේ කියනවා පිටු දුකක් පැමිණ ගුණවත් දන ලූසුසුම. ගුණවන්ත මිනිස්සෙක්ගේ හිතට දුකක් ඇහිලා සුසුමක් හෙළුවොත් එහෙම ආන් ඒ නගන සුසුමේ හයියෙන් ඒ සුසුම නිසා වෙනතුනේ ඒකට සම්බන්ධ වෙච්ච පිරිසගේ වරිගයක් නැහිලා යන එක ගැන මේ කවියා කියනවා මං විස්තර කළ කියන්න ඕනද කියලා. වගක් නසනු විසිතුරු කොට කියනු කීම කියලා හන්. ඒව ගැන ඔබ හරි පරිස්සම් වෙන්න ඕනේ. සීලෙන් ගුණෙන් ධර්මයෙන් මේ මාර්ගයේ යන මොන විදියකට හරි බිඳු දෙමාපියෝ කියලා කියන ගුණයක් නැති මිනිස්සු දෙමාපියෝනේ ගුණවන්ත මිනිස්සු. ආන්ගේ මිනිස්සෙගේ පිටින් පිඟුතුනි සුසුමක් නැගුණොත් ඔබ කරන කටයුත්ත සම්බන්ධයෙන් ඒකෙන් නැගෙන සාපේ පිඟුතුනි මහා කාලයක් පුරා තියෙනවා කියලා කියන්නේ. ඒ නිසා තමයි ඔබ අදටත් කායේන වාචා චිත්තේන පමාදේන මායකතං කියලා මොනව කරන්නේද? මොනව කමා කරන්නේද? ආරයන් වහන්සේලා කමා කරගන්න. සමහර විට මේ අද්දය ඔබ මුකුත් කළ නැතුව ඇති නේද? මේ අද්දය සමහර කළ නැතුව ඇති තරම් වෙන්නේ නැති. නමුත් තාමත් කමා කරනවනේ. ඒ කොයි කාලවර විතර කරපුවාද? අන්න කොහොමද පටන් ගන්නෙ? අනන්ත සංසාරය පුරා කරගන්න යුතුනා වූ. ඒ කියන්නේ අනන්ත සසර පුරා බෙංගුතුනි මේට කල්ප ගානකට කලින් උතුම් ගුණධර්ම සීලාදී ගුණධර්ම පිරිච්ච උතුමන් වහන්සේනම පාරේ වඩින වෙලාවේදී වචනයක් කිව්වා. ඒ කියපු නිසා උන්වහන්සේ හිතේ කලකිරීමක් ඇති වුණා. මේ මිනිසුන් කියලා වැඩක් නැහැ නේ අපරාධ. ඔන්න ඔය නැගිච්ච සුසුමේ ශක්තිය තාමත් තියෙනවා. දැන් අද්දව කීයක් ඇහිල්ලද? ඒක නිසා තමයි කිව්ව වගක් නසනු විසිතුරු කොට කියනු කීම කියලා. වරිගයක් නහලා දානවා කියලා කියනවා. අර ඉස්සර පුංචි කාලේ පොඩි කවියක් තිබි ගුරුසිත නොරිදවා කියලා. වේලාව නොරදවා කියලා. බැතිපෙම් උපදවා. ඉතුරු ගැල කුමරු සොඳවා. ගුරුසිත මොනව කරන්නද කියලා තියෙන්නේ? නොරිද්දවන්න කියලා තියෙන්නේ. මේකුතුනි මේවා ඉතින් මිනිස්සු දන්නේ නැති කමට මොනවද කරන්නේ? ඔය කිසිම දෙයක් දන්නේ නැහැ. ගුණයක් මිනිස්සෙගේ හිතේ තියෙනවද දන්නෙත් නෑ, ගුණ අඳුරන්නෙත් නෑ, නුගුණ අඳුරන්නෙත් නෑ. ඒ නිසා ඔහේ මිනිස්සුන්ගේ හිත රිදෙනවා, ඔහේ ඉන්නවා. ඔබ කටයුතු කරපු දේ ඔබ මේ ජීවිතේ කටයුතු කරපු විදි කල්පනා කරලා බලන්න. ඔබගේ ගුරුවරුන්ගේ, දෙමාපියන්ගේ, ගුණවන්ත මිනිස්සුන්ගේ කොච්චරනම් හිත කලකිරෙන්නේ නැද්ද බලන්න ඔබ ගැන. කොච්චරනම් සුසුම් හෙලන්නේ නැද්ද? පිඟුතුනි ඒවැ සාපේ වදින මුළු ජීවිතේට. ඒව හරියට හරි ඇත්ත කතාව වෙනවා. ආයි අහන්න දෙයක් නැහැ තමයි විදිහ. ඔබත් ගුණවන්ත මිනිස්සු දැන්. ඔබත් මේ සීලෙන් ගුණෙන් උත්කෘෂ්ඨ මට්ටමකට යන්නේ මහා උතුම් පිරිසක්. ඔබගේ හිතෙන් යම් සුසුමක් නැගුණොත් යම් මිනිසෙක් ගැන ඒ මිනිසයාට ලේසි වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඔබට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා ලැබෙන්නේ පිඟුතුනි. මිනිස්සුත් එක්ක කටයුතු කරද්දී හරි පරිස්සමින් කටයුතු කරන්න. බත් කන්න විතර අතාරින්. පේනවද ඒ උන්වහන්සේ ඇයි එහෙම කියලා තියෙන්නේ කියලා? මොකද අපි දන්නේම නෑ පිඟුතුනි. අපි කරන කියන දේවල් නිසා අපේ බාර වැහිලාම යනවා. ඒ සාපේ කොච්චරද කියනවනම් පිඟුතුනි, ඒ සාප තියෙන තාක්කල් මේ නිවන කියන එක කෙරෙන්නේ නෑ. ඒකයි ලොකුම ප්‍රශ්නේ. නිවෙන්න දෙන්නේ නෑ. ඒගෙන් ඒකට ඕන කරන පරිසරය හදලා දෙන්නේ නැහැ. මොකද ඒ නැගෙන ගින්දර හරි සැරයි. ඔබ හොඳට අහලා තියෙනව නේද බිඟුතුනි, රහතන් වහන්සේ නමකට හිංගියක් හිංසාවක් කරොත් එහෙම ලේසි පහසු වෙන්නේ නැහැ කියලා. ඇයි ඒ? ගුණවන්තකම වැඩි. ඒකයි වැඩි. සකුදාගාමි අනාගාමි අරියතුන් වහන්සේ නම ඒ වගේම සීලයෙන් සීලයක් හෝ රකින්න උතුම් පිරිසක් දෙමාපියෝ ඒ අය ගුණෙන් වැඩි. ආන් ඒ අයට කරන හිංගි හිංසා නිසා පිඟුතුනේ ඒ හිතකින් නැගෙන සුසුමකින් මහා විනාශයක් ඔය ජීවිතවලට එකතු වෙනවා. ඒව නොදන්න මිනිස්සු ඒව දිගින් දිගටම කරගෙන මහා අපරාධයක පැටලෙනවා. ඉතින් කොහොම හරි දැන් මං කිව්වේ පිඟුතුනේ දැන් එදා ගුරුහාමුදුරු ඒ ඔබට පැහැදිලි කරලා දීපු කාරණාව ඔබගේ හිතට අවබෝධ වෙලා තියෙනවා නම් නිකන් හිතන්න ඔබ කොච්චර නිදහස් මිනිස්සෙක්ද කියලා වෙනද. ඔබට කිසිම කෙනෙක්ගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මතකයි දැන්
මේ දවසල ඔබට මම නෙමෙයි මේ මම ඉන්නවා කියලා හැඟෙනවා කියලා එහෙම කාරණා කතා කරගෙන යන නැති මං හිතන විදිහට. දැන් ඒ වගේම තව ඉස්සරහදී උන්වහන්සේ කියයි, දැන් කලින් මත ලියුම් කාර්යය කතාව මතකද ඔබට? මොකද ඔබගේ ලියුම වෙනත් දෙන කෙනා තමයි ලියුම් කාර්යය. ඉතින් ඔබට දඩකොලයක් ආවන ඒකට වැරදි කවුද? ඔබ මිසක් ලියුම් කාර්යය නෙමෙයි කියලා. ඉස්සරහදී ගුරුහාමුදුරුවෝ කියයි ලියුම් කාර්යයකුත් නැහැ. ඔබත් නැහැ. ලියුමක් විතරයි තියෙන්නේ කියලා. මොනවාද? කලබල වෙන්න එපා. ඒකත් උන්වහන්සේ ලස්සනට ඔබට පැහැදිලි කරලා දෙයි. පැහැදිලි කරාට පස්සේ අපි පොඩ්ඩක් ඒව අර නිද්දේශ පටිනිද්දේශ කරලා දෙන්න. එතකොට කොහොම කොහමරි ඒ ටික ලියා ගන්න පුළුවන්නේ. එතකොට ඔබට ඉස්සරහයිද කියයි ලියුම් කාරේකුත් නැහැ. ලියුම ලබන කෙනෙකුත් නැහැ. මොකක් විතර තියෙන්නේ? ලියුමක් විතරයි තියෙන්නේ කියලා. ඔක වරද්දගත්තොත් එහෙම ලියුමකුත් නැහැ කියලා හිතා ගන්න තමයි. ලියුමකුත් නැහැ කියලා හිතාගත්තොත් එහෙම වෙන පාරක යනවා. ලියුමක් නැහැ නෙමෙයි. ලියුමක් තියෙනවා. කවුද නැත්තේ? ලියුම් කාරයෙක් නැහැ සහ ලබන්නේක් නැහැ. ඒක තමයි උන්වහන්සේ ලස්සනට ක්‍රමානුකූලව ඔබට පැහැදිලි කළොත් දෙන්නේ වින්තුනේ. දැන් ඔතෙන්ට එන හැම විපාකයක්ම කලින් හිතකින් කරපු කර්මයක් නිසා එළියට විසි වෙලා ගිය ශක්තියක ප්‍රතිවිපාකයක් නම් ඒක නිසා නම් ওই විපාක එන්නේ. ඒතර ওই විපාක නිර්මාණය කරන් කවුද? හා දැන් කලින් හිතකින් කරපු කර්මයක ශක්තියක් එළියට විසි වුණා. ඒකට කියන මොන ශක්තියද? කර්ම ශක්තිය කියලා. ආන් ඒ කර්ම ශක්තියේ විපාකයක් නම් මේ දැන් ඇදිලා එන්නේ. ඔය විපාකේ කවුද නිර්මාණය කළේ? අය කිය කවුද ඕක නිර්මාණය කරන්නේ? කවුද නිර්මාණය කරන්නේ? ඉතින් විපාකයක් නැද්ද එතකොට? විපාකයක් නැද්ද? තියෙනවා. සැප විපාකයක්, දුක් විපාකයක්, උපේක්ෂා විපාකයක් තියෙනවා. මොන විපාකද තියෙන්නේ? සැප විපාකයක්, දුක් විපාකයක්, උපේක්ෂා විපාකයක් තියෙනවා. දහම පොඩ්ඩක් කතා කරන්න පටන් ගත්තා. සාමාන්‍ය ඔහොම යන්කෝ. එතකොට පේනවා කියලා කියන්නේ මොන විපාකයක්? පේනවා කියලා කියන්නේ සැප විපාකයක්ද, දුක් විපාකයක්ද, උපේක්ෂා විපාකයක්ද? පේනවා කියලා කියන්නේ ඇඟ රිදෙනවා කියලා කියන්නේ සැප විපාකයක්ද, දුක් විපාකයක්ද? ඇඟට සැපක් දැනෙනවා කියලා කියන්නේ සැප විපාකයක්ද, දුක් විපාකයක්ද? සැප විපාකයක්. පේනවා කියලා කියන්නේ මොන විපාකයක්ද? උපේක්ෂා විපාකයක්. ඇයි පේනවා කියන එක රිදෙනවද? පේනවා කියන එක සැපයිද? ඈ එහෙනම් ඉතින් ඇස් දෙක අඳුනාට පස්සේ බලන්න හදන්නේ? ඉතින් ඇස් දෙක අඳුනාට පස්සේ පේන්නේ නැහැනේ. ඉතින් දුකටපත් වෙන්නේ ඇයි? පේනකොට සැපයි නේද? ද පේනකොට සැපයිද? පේනකොට සැප නැහැ. පේනකොට සැපයි නැහැ. ඒක වෙන ප්‍රශ්නයක්. ඒ මොකක්ද ඒ ප්‍රශ්නේ? ඒක මේ දැන් අවිද්‍යාව තුෂ්ණා නිසා මේ දැන් හැදෙන එකක්. ඒක වෙන කතාව. ඔය බොහොම සංකීර්ණ කාරණා අපේද ඔක හිමින් සැරේ ගුරුහාමුදුරුවෝ ලිහලා දෙයි. දැන් එතකොට මම මේ කොටස කතා කරේ ඔය හිතකින් ඔය නැත්තම් කලින් උදා වෙච්ච හිතක අවිද්‍යා තෘෂ්ණා නිසා නැගිච්ච කර්ම ශක්තිය කොහෙ කියලා දැන්පත් වෙනවද? අර එල්ලලා දින වැල් වල දැන්පත් වෙන නේද? අනේ වැල් වල දැන්පත් වෙන. එතකොට ආන්ගේ කර්ම ශක්තිය නම් මේ වෙලාවේ විපාකයකට එන්නේ. ඒ විපාකේ කවුද නිර්මාණය කළේ?
හාමුදුරුවනේ අහන ප්‍රශ්නේ වැරදි. විපාකය නිර්මාණය කරන්න. ඔබ විපාකය නිර්මාණය කරන්න. විපාකය නිර්මාණ කරන මොකද මුලින්ම කරන් තියෙන්නේ? මුලින්ම අර රැහන් තියෙන තැන හොයාගන්න. කොහෙද ඒක තියෙන්නේ කියලා. නේද? නිර්මාණ කරන එකක එල්ලන්නත් එපා එතන ගිහිල්ලා. නේද? අර කිව්වේ ගුරුහාඳුරෝ. නේ එතන එල්ලන්න ඕනේ. ඊට පස්සේ අර බිත්තරේ වගේ මොකද්ද? කර්ම බීජේ නේ. ආන්ගේ කර්ම බීජේ දැන් මේ හදන්න එපා දැන්. ඒකට අමුදරු වි හොයාගන්න ඕනේ. සෑහෙන වැඩ. ඊට පස්සේ එතෙන්ට යන්න තව වාහනයක් හොයාගන්නත් එපා. එල්ලන්න, ගැට ගහන්න සෑහෙන වැඩ. දැන් ඔබ කරන්නේ මොකද ඔය? ඔක් කරන්න පුළුවන් වැඩ නෙමෙයි. එහෙනම් පෙඟුතුනි අවිද්‍යා තෘෂ්ණා නිසා නේද ඒක මේ ලෝකෙට ඉපදුනේ? මොකද්ද ඒ ශක්තිය? ඒ ශක්තිය ඉපදුනේ මොකක් නිසාද? අවිද්‍යා තෘෂ්ණා නිසා. ඔබ නිසා නෙමෙයිද? මන් නෑ නේ ආදුරනේ. ඔබ නිසා නෙමෙයිද? නෑ, අවිද්‍යා තෘෂ්ණා නිසා. මේ ඔබ අහලා තියෙනව නේද? අවිද්‍යා සමුදයා රූප සමුදයා. අවිද්‍යා සමුදයා වේදනා සංඥා සංකාර විඥාන සමුදයා. අවිද්‍යා තෘෂ්ණා නිසාම තමයි පිකුති මොනෝ සමුදේ වෙන්නේද? කම්ම සමුදේ වෙන්නේ. මේ ලෝකෙට කර්ම කියලා જાතියක් උදා වෙනවා නම් ඒකයි උදා වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා නිසා. නැත්නම් මොනවද කර්මය? රහතන් වහන්සේ මොනවද වෙන්නේ නැත්තේ? රහතන් වහන්සේ හිතින් මොනවද වෙන්නේ නැත්තේ? කර්ම උදා වෙන්නේ නැහැ. එන ඔබගේ ওই හිතෙන් කර්ම උදා වෙනවා නම් ওই හිතේ රහතන් වහන්සේගෙ හිතේ වෙනස මොකද්ද? ඔවි ත්‍ය අවිද්‍යා තෘෂ්ණා තියෙනවා, ඒ ත්‍ය අවිද්‍යා තෘෂ්ණා නැහැ. එහෙනම් කර්ම නිෂ්පාදනය කරන මොකෙන්ද? අවිද්‍යා තෘෂ්ණාවලින්. සූත්‍රයේ 10 දෙනුවට අගල උත්තර එනවා. අවිද්‍යා තෘෂ්ණාවලින් තමයි කර්ම සමුදේ කරන්නේ. කර්මය උදා කරලා දෙන්නේ. කර්ම නිසා ආය රූප වේදනා සංදාකර උදා කරලා දෙනවා. ඒ මේකේ අනික් කැලල. හරිනේ? එතකොට ඒ කර්මයක් විපාකයට එනවා උතෙන්ට. දැන් එහෙනම් ඒ විපාක උදා කරේ කවුද? කවුද දාකරේ? ආමුදුරනේ අහන ප්‍රශ්නේ වැරදි. කෙලින්ම ඔබ අවංක උත්තර දෙන්න. අහන ප්‍රශ්නේ වැරදි. මොකද ওই විපාකේ ඔබ නිර්මාණය කරන එක නෙමෙයි. අව කලින් අවිද්‍යාව දුස්නා නිසා විපාක නිර්මාණය වුණා. එහෙනම් දැන් එන විපාකේ ට කවුරු හරි වැරදිද? ඔය හිතින් නිර්මාණය වෙච්ච විපාකයක් නම් ආයි මේ පටිසන්ධියට එන්නේ. ඒ පටිසන්ධියට එන්නේ තව එකක් හරහන. එයා වැරදි දෙයකට. දැන් කෙනෙක් ඔබට දොස් කියනවා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? අවිද්‍යා තෘෂ්ණා නිසා ගොඩනැගිච්ච විපාකයක්, උදා වෙච්ච විපාකයක් ඉස්සරහා ඉන්න මිනිස්සයා හරහා මොකද වෙන්නේ? මෙතෙන්ට එනවා. දැන් එයා වැරදිද? එයා වැරදිද? නෑ. කවුද වැරදි? කවුද වැරදි? දැනට ඔබ කියලා ගන්නකෝ. දැනට ඔබ කියලා ගන්නකෝ. පස්සේ හිතාගන්න එහෙමත් නැහැ කියලා. කවුද වැරදිද කොට? කවුරුත් නැහැ. නමුත් ඔබට දොස් කියද්දී ඔබගේ ඇඟිල්ල දික්කින්නේ කාටද? ඉස්සරහා ඉන්න මිනිස්සෙකුට. ඔව්ද නැද්ද? දැන් ඔබගේ අතීතය හිතලා බලන්න. අතීතේ ඔබට කවු නේ ප්‍රශ්නේ මට ප්‍රශ්නයක් ආවා කියලාද කියන්නේ නැත්තම්? ප්‍රශ්නයක් ආවා කියලාද කියන්නේ නැත්තම් මෙයා නිසා මට ප්‍රශ්නයක් ගෙනල්ල දුන්නා කියලා කියන්නේ? මෙයා නිසා ප්‍රශ්නයක් ආවා, අරයා නිසා ප්‍රශ්නයක් ආවා, ඉස්කෝල කමිටි එක නිසා ප්‍රශ්නයක් ආවා, මෙන්න මේ සමාජය නිසා ප්‍රශ්නයක් ආවා. එහෙම නෙමෙයිද කියන්නේ? පිඟුතුනේ ඔය කියන්නේ හරියද? පිඟුතුනේ මේ ලෝකෙ මිනිස්සු ඔක්කොම හොම නෙමෙයිද කියන්නේ? ඔබගේ ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම හොම නෙමෙයිද කියන්නේ? හැමෝම කියන්නේ මොකද්ද? අරයා නිසා, මෙයා නිසා, හවල් කෙනා නිසා, මෙන්න මේ පරිසරය නිසා, මේ සමාජය නිසා, මේ රජය නිසා, මේ රට නිසා. මේ හැමෝම පිංගුතුනි මේ වැරදි දෙයක් මේ කියන්නේ. ඔය කියන දේ කොච්චර වැරදිද බලන්න. පිංගුතුනි ඔබ මේ ඔබට පේනවද ඔබ මොන තරම් අගාධයක වැටලාද හිටියේ කියලා? නමුත් ඔය හිතන දේවල් කවුරු හරි වැරදි කිව්වද ඒ කාලේ? කවුරු වැරදි කිව්වද? ගෙදර ඇවිල්ලා කිව්වට පස්සේ මේ අම්මට කියනවා. අම්මට කියන පුතා මොකද්ද? මම බස් එකේ ඉන්නකොට මට අර යාළුවා බැන්නනේ අම්මේ. කිසි වැරද්දක් කරන්නේ නැතුව. මයි පුතාට බැන්නා? කවුද? කවුද බැන්නේ? අර මේ අන්න අරයා. ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? අම්මයි පුතයි දෙන්නම එකතු වෙලා ආයිත් බයි. ඔබ තාමත් දරුවා දැන් එහෙමද? එහෙම හදනව නම් අපරාධෙ මේ ඉන්නේ. තාමත් ඔබගේ දරුවා ඇවිල්ලා කිව්වොත් එහෙම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වුණා මං නිකන් හිටියා මෙයා මට බැන්නාම්මි කියලා කිව්වොත් ඔබ තාමත් කියන්නේ ඒකද? දැන් ඔබ එහෙම කියන්නේ නැති වෙන්න ඕනේ පින්වතුනි. නමුත් බලන්න මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම හිතන්නේ කොහොමනේ පින්වතුනි? බිලියන 8.0 ගානක් මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු ඔක්කොම හිතන්නේ එහෙම. සත්තු මොකද හිතන්නේ? සත්තුත් එහෙම හිතන්නේ. නිර්සත්තු ඒත් එහෙම හිතන්නේ. පෙරේතයෝ ඒත් එහෙම හිතන්නේ. මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයෝ කොහොම තමයි හිතන්නේ? ඒ කියන්නේ හිතන විදි හරිද? හිතන විදි වැරදි වින්නතු. ඔබ හිතන්නේ නිකන් ඔබ හිතලා බලන්න ඔබ කොච්චර වාසනාවන්ත මිනිසුද කියලා. ඔය වචන ටික ඇහෙන්න. මේ ලියුමක් විතරයි මෙතන තියෙන්නේ කියලා. නිෂ්පාදනය කරපු විපාකයක් නැවතෙනවා. එච්චරයි මෙතන වෙන්නේ. එතනින් එහාට අනිත් ඔක්කොම අවිද්‍යා තෘෂ්ණා නිසා හිතන ඒවා. මම කියලා හැංගෙනවා කියලා දා කියන්නේ නැතිනේ. අනිත් ඔක්කොම අවිද්‍යා තෘෂ්ණා නිසා හිතන ඒවා. එයා මෙයා මට මෙහෙම කරා. එයා මෙයා මට මෙහෙම කිව්වා කියලා හිතන ඒවා ඔක්කොම. ඔබ අහලාදී කවි මේ ගාතාව අකෝජිමං අවිදිමං අජිනිමං අහසමී කියලා. බලන්න ඒකේ තියෙන ගැඹීරකම කොච්චරද කියලා. කොච්චරනම් යතුරට බහින්න පුළුවන්ද බලන්න මේ කවි මේ ගාතාවේ. එයා මට බැන්නේ, එයා මට ගැහුවේ, එයා මෙහෙම කරේ, මෙයා මෙහෙම කරේ. ඔබගේ හිත තාමත් ඕවා කියනවද කියලා බලන්න ඕනේ වින්ගතේ. ඕවා තමයි ඔබට තියෙන ප්‍රශ්න. දැන් ප්‍රශ්න නැහැ කියලායි කියන්නේ. ඒ සමහර මහත්තුරු කතා කරද්දී ඒකත් කියන්න බෑ. මහත්තයරනේ ප්‍රශ්න මොනවාද? කිසි ප්‍රශ්නයක් නෑ අපට. ඒ වුණාට අපේ හඳුනේ මේ මට මේ බණක් අහන්න දෙන්නේ නෑ අපේ හඳුනේ. දැන් කිසි ප්‍රශ්නයක් නෑ. මොකද ප්‍රශ්නේ? මම මේ පන්සලට එන්න කැමති මනුස්සයා. බණක් අහන්න දෙන්නේ අපේ හඳුනේ. මං කොච්චර කිව්වා කියන එකක්වත් අහන්නේ නෑ අපේ හඳුනේ. මම මේ නිවන් දකින්න බන උදේ ඉඳන් රෑ වෙනකන් කියන්න හදනවා. මුන් එකෙක්වත් අහන්නේ නෑ හඳුරන්නේ. මේ මට සමානට බනිනවා. මට නෙමෙයි. මේ මහත්තයා කියන්නේ. මේ මට බනිනවා අපි හඳුනේ. පව් වෙන්නේ නැද්ද එහෙම කරන එකේ? මට තමල්ලාට බනිනවා. කවුද? එයා. දැන් ප්‍රශ්නයක් නැද්ද මේ මහත්තයාට? ප්‍රශ්නයක් නැද්ද? ලොකු ප්‍රශ්නයක් එහෙම්මම තියෙනවා. ඒ කියන්නේ මේ එන විපාක සම්බන්ධයෙන් මේ විපාක සංසිද්ධිය සම්බන්ධයෙන් තාම අහලවත් නෑ අඩුම ගානේ. ඒ කියන්නේ ප්‍රශ්නේ ඒක අඩුම ගානේ අර අපි කලින් කිව්වේ ඒ જાතියේ ගස් පාරට වැටුණට ඒක තේරෙන්නේවත් නෑ. ඒ කියන්නේ පාරේ නෙමෙයි කියලා කියන්න බෑ ඒකෙන්. ඒක මත තියාගන්න. ඒ જાතියේ ගහක් වෙන්නට ඒක බාධකයක් කියලා පේන්නේ නෑ. ඒ නිසා ඒ මනුස්සයා දන්නේවත් නැහැ ඒක ප්‍රශ්නයක් කියලා. දැන් ඒකයි මේව මේ ඔබට කියන්න බින්දුතුනි ඔබ අර පැය 18 ගත කරන ඒවට මේව දාගන්න. ওই පැය 18 ේ බින්දුතුනි ඔබ හොඳ සිහියෙන් ඉන්න. ඒ පැය 18 තුල කොච්චරනම් ඔහොම හිතෙනවද කියලා. එක එක දේවල් සම්බන්ධයෙන්. තව ඉස්සරහට කතා කරලා යද්දී බින්දුතුනි තවත් ඕක ටිකක් සිවුම් වෙනවා. තව සිවුම් වෙනවා. ඊට පස්සේ ඔබට හිතෙයි මේ හිත ඇත්තටම සිහියෙන් නෙමෙයි ඉන්නේ කියලා. දැනට පින්වතුනි මේ වට පරිසරයෙන් ඔය එන විපාක සම්බන්ධයෙන් හොඳ සිහියෙන් ඉන්න. ඔය එන විපාක සැප විපාකයක් වුණත් දුක් විපාකයක් වුණත් උපේක්ෂා විපාකයක් වුණත් පින්වතුනි ඔය එන සියලුම විපාක ඔය අවිද්‍යා තෘෂ්ණා නිසා නිෂ්පාදනය වෙච්ච දේවල්ම තමයි ඔය විපාකෙට එන්නේ. ඕකට මේ ලෝකෙ කිසිම කෙනෙක් වැරදි නැහැ. පින්වතුනි මේ ලෝකෙ කිසිම කෙනෙක් මේ කිසිම විපාකයකට වැරදි නෑ කියලා 100%ක් අවබෝධයයි නං. ඒ මිනිස්සයා ඔබ හිතන්නේ මේ මිනිස්සයා පුදුම මිනිස්සේ. ඒ කියන්නේ එයාට මොනවා කිව්වත් කේන්ති යන්නේ. මොනවා කිව්වත් කේන්ති යන්නේ. ගහනවා, කේන්ති යනවාද?
නෑ.
සාරිපුත්තයන් වහන්සේ වඩිද්දි මොකද කරේ? පිට මැද්දට ගැහුවා. ඉතින් උන්වහන්සේ දන්නව මොකද්ද? මේ මොකද්ද උනේ කියලා. ඒ නිසා පුද්ගලයෙක් ගැන හොයලා වැඩක්
නෑ.
ඒ නිසා හැරිලා බලන එකත් වැඩක් තියනවද? වැඩක් ඇති වැඩක් නෙමෙයි. උන්වහන්සේ භාවනා කරලා දැරි යක්ෂයෙක් ඇහිලා නේද? මතක නේද කතාව? යක්ෂයෝ දෙන්නෙක් එනවා. ඒක යක්ෂයෙක් කියන මට හරි ආසයි. අර දිලිසි දිලිසි තට්ටයක් තියෙන හඳේ එළියට දෙන්නේ දෙන ඔලුවට එකක් කියලා. අනිත් යක්ෂයා කියනවා පිස්සු දෙයක් ඔක්. එහෙම කරන්න එපා. නෑ යකෙක් නේද? සියකා කියනවා නෑ එහෙම නේ මං ගහනවමයි කියලා ගැහුවා. මොකද උනේ? උන්වහන්සේ යක්ෂයෙක් ගැහුවා කියලා උන්වහන්සේ දැනගත්තා. ප්‍රශ්නයක්ද?
නෑ.
ඒ නිසා තමයි කියන්නේ පිඟුතුනි මට මේ කොටේ දැකලා ඕන්නම් මේක පට ව්‍යාපෝ තේජෝ වායු කියලා දකින්නත් පුළුවන්. මට ඕන්නම් මේක නාම රූප කියලා දකින්නත් පුළුවන්. මම මේ කොටේ ඕන විදිහකට දකින්න පුළුවන්. මට මේක ධාතු විදිහට බලන්නත් පුළුවන්. මතකද ඒක? ඒ කියන්නේ පිඟුතුනි මේ ලෝකේ පේන විදිහ නෙමෙයි පේන්නේ වෙන විදිහකට පේන්නේ. තව කෙනෙකුට පේන්නේ මිනිස්සේ තව කෙනෙකුට දොස් කියනවා කියලා. ඒ උත්තරමෙන් වාදට කොහොමද පේන්නේ? උන්නාන්සට කොහොමද පේන්නේ? තව කෙනෙක් තව කෙනෙකුට දොස් කියන නෙමෙයි. මේ මෙතනින් නැගිච්ච කර්ම විපාකයක් මෙතනින් ඇදෙනවා. ඔන්න ඕකයි පේන්නේ. මේ නාම රූපේ හරහා මේ නාම රූපේට අදාළ විපාකයක් ඇදෙනවා. ඔන්න ඔච්චරයි පේන්නේ. එතකොට දොස් කියන කෙනා ගැන මොකද හිතේ? දොස් කියන කෙනෙක් පේනවද? දොස් කියන කෙනෙක් පේන්නේ නැත්නම් දැන් එයාට දොස් හිතෙනවද? නෑ. ඒ කියන්නේ බණිනව දැකලවත් කේන්ති යන්නේ
නෑ.
බැනුම් අහනව දැකලා දුක හිතෙන්නේ
නෑ.
ඔන්න ඔකට කියන මොකක් කියලා? අකම්පිතයි කියලා. අකම්පිතයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකෙන් එතර වෙලා ඉන්නේ. ලෝකෝත්තර වෙලා. ඒ කියන්නේ මේ ලෝකයේ පිළිබඳ සාමාන්‍යයෙන් පේන විදිහින් නෙමෙයි පේන වෙන විදිහකට පේන්නේ. ඒ කියන්නේ ඇත්ත පේනවා. මොකද මේ හිතේ අවිද්‍යාව දුෂ්ණා තියෙනවා නම් පින්තුනේ තව කෙනෙක් තව කෙනෙකුට බණිනවා කියලා හිතෙන නිස්කාරණේ. ඔහොම හිතුන ගමන් අර බණින කෙනා ගැන මොකද හිතෙන්නේ? මහා ගැටීමක් හට ගන්නවා. බැනුම් අහන කෙනා ගැන පව් කියලා හිතෙනවා. නමුත් ඉතින් මේක මිනිසුත් එක කතා බහ කරද්දී හරි පරිස්සමෙන් ඈ. ඊට පස්සේ කිසිම හැඟීමක් නැති දුකේදී දුක හිතෙන්නේ නැති සැපේදී සතුට වෙන්නේ නැති කිසිම හැඟීමක් නැති ඔහේ රොබෝ කෙනෙක්ද කියලා හයි. ඔබට කියන්න තියෙන මොකක්ද? එහෙමයි කියලා කියන්නේ. ඇත්තටම එහෙම තමයි. අවිද්‍යාව තුෂ්ණා නිසා පිස්සු හැදිලා තියෙන්නේ. පිස්සු කියලා කියන්නේ මහා පුදුම පිස්සුවක් මේක. පිස්සු කියන වචනේ අර්ථයේ නිරුක්තිය ඔබට යම් දවසක ඔබ අරිහත් වෙනකම්ම තේරෙයි. ඒ තරම් පිස්සු. එතකන් තේරෙන්න තියෙනවා පිංගත. ටික ටික තේරෙයි. කොටස් වශයෙන් තේරෙයි. එතකොට මේ කියන දේවල් හොඳට කිරලා මැනලා ජීවිතේට පාවිච්චි කරා. එච්චරයි. පිංගුතුනේ ඕක හරියට පාවිච්චි කරොත් එහෙම ටික දවසක් යනකොට ඔබ මිහිපිට බ්‍රහ්මීක් වගේ වෙනවා. ඒ කියන්නේ ඔබ දුකටපත් කරන්න බැක් කිසිම දෙකින් ගහනවා. මොකක්ද එන්නේ අදහස්? කොහොමද විපාකය ආවේ කියන්න බලන්න. ඔබට කෙනෙක් ගහනවා කොහොමද විපාකය එන්නේ? නැවත වෙන තැනකින් ඇදෙනවා. ඔබට කෙනෙක් ප්‍රශංසා කරනවා. එකම ක්‍රමයක්. ඔන්න ඒ විදිහට ලෝකෙ හිතන්න ගත්තට පස්සේ පින්වතුනි ඔය හිතෙන් නැවත දුක් විපාකයක් ඒම සඳහා වෙන සියලුම කර්ම නැති වෙලා යනවා. සියලු කර්ම නිරෝධ වෙනවා. නැවත දුක් විපාකයක් උදා වීම උදෙසා කරන කර්ම නිරෝධ වෙනවා. ওই විදිහෙන් නම් හිතෙන්නේ. මොකද පින්වතුනි ඔය විදිහට ලෝකෙ ගැන හිතනවා කියලා කියන්නේ ඔය වැඩෙන්නේ මොකද්ද කියන්නේ හිතේ? හොඳ කල්පනා කරලා ලෝකෙ ගැන ඔය විදිහට හිතෙනවා කියලා කියන්නේ ඔය මොකද්ද ඔය වැඩෙන්නේ හිතේ? දැන් මේ දැන් ඔබ යමක් වඩන්න ඕන කියලා අහනවා නේද හැමදාම නිවන් දකින්න නම්? ඔය වැඩෙන්නේ මොකද්ද? ඔය වැඩෙන්නේ මොකද්ද ඔය හිතේ? දැන් ඔහොම හිතන වෙලාවේදී මොකද්ද හිතේ වැඩෙන්නේ? මොන මොන දහමද වැඩෙන්නේ ඔය? මොන ධර්මතාවයද වැඩෙන්නේ ඔය? ඔය වැඩෙන්නේ අනිච්ච. ඔය වැඩෙන්නේ අනිච්ච. ඒ කියන්නේ මොකද්ද තේරුම් ගත්තේ? යේ ධම්මා හේතුප්පබව තමයි ඔය වැඩෙන්නේ. ඔය වැඩෙන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. අවිද්‍යා දුස්නා නැමැති හේතු නිසා සමුදේ වුණා කර්ම විපාකය. නේද? ආන්ගේ කර්ම විපාකයේ එතන ඒ විදිහට උදා වෙන තියෙන හේතු නිරෝධ වෙනවා. මෙහි පරිසරය හැදුණ ගමන්. කොහේ පරිසරයේද? ඒ විපාකේ ඇදෙන්න ඕන පරිසරය හැදුණ ගමන් ඒ කර්ම ශක්තිය එතන ඒ විදිහට විද්‍යාමාන වෙන්න තියෙන හේතු ටික නිරෝධ වෙනවා. නිරෝධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? හේතු භංගා නිරුද්ධති. හේතු වැය වෙලා යනවා මෙතනින් පරිසන්දිර ආපු ගමන්. කර්ම ශක්තිය නැමැති විද්‍යාමාන වෙන මේ ලෝක ධර්මතාවය මෙන්න මේ නිසා සමුදේ වුණා. මෙන්න මේ විදිහට නිරෝධ වුණා. උදා වුණා, වැය වුණා. ඕකට කියනවා උදයව්‍ය කියලා. නේද? යතෝ යතෝ සම්මසති කන්දාන උදයව්‍ය. ලබති පීති පාමොජ්ජං අමතං තං විජානත. මේ ලෝකේ ක්‍රියාත්මක වෙන විදිය, මේ ලෝකේ උදා වෙන විදියත්, ලෝකේ වැයවීමත් සිහියෙන් යුක්තව නැත්නම් වැයවීම පිළිබඳ සිහිය පවත්වන මානසිකත්වය කියලා කියන්නේ මොකක් සමුදේ කළ දෙනවා කියලාද කියන්නේ? ලබති පීති පාමොජ්ජං පීති සම්බොජ්ජංගේ මේ බොජ්ජංග දහම් පුරවනවා කියලා කියනවා. ප්‍රීතිය ප්‍රසාදයටපත් වෙනවා කියලා කියන ඔන්නෝම හිතෙද්දි. ඒ කියන්නේ මේ පරිස්සමී කරන්නේ මේ පැත්තේ මිනිස්සේ හෝගාල තව මිනිස්සෙකුට දොස් කියනවා. ඒක දිහා බලාගෙන අහෝ සුඛං කියලා හිතනවා. ඉතින් විතරක් හිතන්නේ නැහැ, නැත්නම් ඔබට පොළු පාරක් වදි. අහෝ සුඛ. අනිච්චයි, දුක්ඛයි, අනත්තයි. නේද? ඉතින් විතරක් හිතන්නේ නැත්නම් මහා අද මේක වෙලා කියලා හිතේ මේ බනහන්න ගත්තට පස්සේ මේ එළිය වෙන දෙයක් නේ, එළිය වෙන දෙයක් දිහා බලාගෙන උදේවැය වැඩෙනවා, අනිච්ච වැඩෙනවා, දුක්ඛ වැඩෙනවා, අනත්ත වැඩෙනවා, බොජ්ජංග වැඩෙනවා. ඔබ ඉස්සර අහලා තියෙනව නේද? අනිච්ච දුක්ඛ අනත්ත වඩනකොට බොජ්ජංග දහම් වැඩෙනවා කියලා. ඒක වැඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා කියලා. ඔබට තේරෙනද මේ ඔක්කොම එකක් කියලා මේ? දැන් මේ කියපු කාරණාම කිව්ව නේද අනිච්චයි කියලා. ඔය වැඩෙන්නේ අනිච්ච කියලා. ඕන්නා ඕක කියලාන්න පුළුවන් පිළිතුර ඔය වැඩෙන්නේ දුක්ඛ කියලා. ඕන්නා ඕක පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඔය වැඩෙන්නේ අනත්ත කියලා. ඕන්නම් පැහැදිලි කරලා දෙන්න ඔය වැඩෙන්නේ පටිච්ච සමුප්පාදය කියලා. ඔව්. නැත්තම් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඔය වැඩෙන්නේ උදේවැයි කියලා. හරි. ඕන්නම් කීයදයි ඔය වැඩෙන්නේ චතුරාර්ය සත්‍ය කියලා. හරි. මොකද ඔය හිතන්නේ ලෝකේ ඇත්ත. දැන් ඔය කියන එක ඔබට හිතන්න බැරිද වැඩ කරන ගම? දැන් රැකියාවලට යනවනේ. නේද? දැන් හිතන්න බැරිද? ඕක හිතන්න බැරිද? පුළුවන්. මේකයි මේ හිතන්න ඕන එක දැනගන්නවා කියන එකද මේ කියන්නේ? නෑ පිටුදිර ඔහොම හැමතිස්සෙම හිතන්න ඕනේ. ඔහොම හිතන්න මොකද වෙන්නේ? මේ අනිච්ච ලක්ෂණය වැඩෙනවා පිටුදිර හිතේ වැඩෙනවා. ඔයිතේ වැඩෙන්න මොකද වෙන්නේ? මේ ඔය හිතට ප්‍රත්‍යක්ෂව අවබෝධයට බහිනවා. මේක මෙහිමයි මේ සිස්ටම් එක දුවන්නේ කියලා. එහෙම වෙන්න මොකද්ද නැති වෙන්නේ පිටුදිර? දුක නැති වෙන්නේ. නේද? අවිද්‍යා දුස්නා නිරෝධෝ. මොක නිරෝධෝද? සැපද? අවිද්‍යා දුස්නා නිරෝධෝ දුක්ඛ නිරෝධෝ. ඇයි අහලද? තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භය, තණ්හාය විප මුත්තස්ස නත්ති සෝකෝ හතෝ භය. අවිද්‍යා දුස්නා නැති වෙනව නෙමෙයිද ඔය? ඒ කියන්නේ මේ ලෝකේ පිළිබඳ මොකද්ද දුරු වෙන්නේ? අවිද්‍යාව. අවිද්‍යාව දුරුනොත් මොකද්ද දුරු වෙන්නේ? තණ්හා දුරු වෙනවා. අවිද්‍යා දුස්නා දුරු වීම මොකද දුරු වෙනවද? දුක ශෝකය දුරු වෙනවා. ඉතින් හරිනේ. ওই විදිහට හිතෙන්න කෙනෙක් ඇහිලා බණිනවා. දැන් ශෝකයෙන් හේතුකෙන් මට. දැන් කෙනෙක් ඇහිලා බණිනවා. කොහොමද ශෝකය එන්නේ? ශෝකේ කොහොමද එන්නේ? කෙනෙක් ඇහිලා බණිනවා නෙමෙයිනේ. විපාකයක් එනවා. ඇහෙනවා විතරයි ඔය. විපාකේ විපාකේ කියලා පේනවා. ඉතින් දුක නැහැනේ. ඉතින් හරිනේ විඤ්ඤාතුනි. අවිද්‍යාව තුස්නා නිරෝධයෙන් දුක්ඛ නිරෝධ වෙනවා. හරියට හරි කියප එක. ලෝකේ පිළිබඳ අවිද්‍යාව තියෙන තාක් කල් විඤ්ඤාතුනි ඔක්කොම ප්‍රශ්න. ඔය වෙන කතාවක් මේකේ දුවන්නේ. ඔය කතාවට බලන්න විඤ්ඤාතුනි මොන්නත් මේකේ මේ ධම තිබුණා. කොහෙද? වැළලිලා. වැළලිලා තියෙන තාක්කල් මේ හිත් දුකෙන් 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 දුකටපත් වෙනවා. මොකද කරන්න ඕන දේ නෙමෙයි කරන්නේ. කෙනෙක් දොස් කියනවා. දැන් කවුද දොස් කියන්නේ? කෙනේ. කාට දොස් කියන්නේ? මට. මට ඇයි ආ දොස් කිව්වේ? ඔන්න ප්‍රශ්නේ. දැන් කොහොමද උත්තර වෙන්නේ? මුලින්ම කරන්නේ මොකද්ද? එයාට මොකක් හරි කියනවා. ඇයි වා මට ඔහොම කියේ? මම මොකද්ද කරපු වැරද්ද? දැන් හරිද කරපු එක? දැන් ඔහොම කිව්වට පස්සේ එතන හිතරි දෙන්නේ නැද්ද? එතන හිතරි දෙනවා. දැන් ආයි මොකද්ද ඒ කරගත්තේ? තව කර්මයක් කරගත්තා. මොකටද? ආයි බැනුම් අහන්න. ඊපස්සේ ආයි බයිනවා. බයිනොට මොකද්ද කියන්නේ? මං කිසි වැරද්දක් කරේ නැහැ. ඇයි මට බයින්නේ? පිස්සුද? දැන් ඒක මොකද වෙන්නේ? ආයි අතන හිතරි දෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයි එකක් කරනවා. ආයි බැනුම් අහන්න වෙනවා. ඒ නිසා බැනුම් අහන මිනිහා මුළු ජීවිතේම බැනුම් අහනවා. නෝනායි මහත්තයයි වලම් මුට්ටි බිඳගෙන රණ්ඩු කරන මිනිස්සුන්ගේ ගෙවල් වල මිනිස්සු හැමදාම නැද්ද? නිකම් මැදදි දෙන්න එකපාරට නිකන් එහෙම නැති වෙනවද? නෑ. ඒ අර බත් ඇලියද මොකද්ද ඉදෙනකන් නේද? එහෙමනේ කියන්නේ. බත් ඇලිය ඉදෙනකන් ඔය මොකද ඔය රණ්ඩුව තියෙන හිම එකක් තියෙනවද? ඔය රණ්ඩුව තියෙන්නේ බත් ඇලිය ඉදෙනකන් විතරයි නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? යාළු වෙනවා. ආයි හෙට ආයි බත් වෙනවා. ඒක අමතකුණා. ඉතින් හෙටපත් වෙද්දී ආයෙ මොකද වෙන්නේ? එමු දෙන ආයෙ මරා ගන්නවා. ඊළඟ බත් කනකොට ආයෙ නෑ. ඉතින් දවල්ට ආයෙපත් වෙන්නේ නැද? ඉතින් ආයෙ මරා ගන්නවා. ඉතින් මුළු ජීවිතේම මොනව කරගන්නවද? මුළු ජීවිතේම මරා ගන්නවා. මරා ගන්න හැමතිස්සෙම ඉස්සරහ ඉන්න මිනිස්සයා පිළිබඳ එයාවත් බන්ධනය කරගෙන තමයි කර්මය නැගින්නේ. එයාගේ සම්බන්ධයක් තියෙන ඕකට. ඒ නිසා ඊළඟත් භවෙ දෙයිනේ කියලා කවද හම් වෙන්නේ? ඒකම තමයි හම් වෙන්නේ. බල්ලා වෙලා ඉපදුනත් බැල්ලි වෙලා එන්න අනිත් පැත්තේ ආයිකා ගන්නවා. ඒ හැටි. ඕකට ඉතින් අර ප්‍රාර්ථනා කරනවා සැරේ ඇටියෙන් යන්නේ එහෙම මොකුත් එහෙම අවශ්‍ය නැහැ. සංසාරේ අපි එකටිමු ඒව කියන්න ඕනේ නැහැ. හොඳට කා කොටා ගත්තම කොහොමත් එකට තමයි. ඒක එහෙම මේ එහෙම අමුතු ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. මොකද ප්‍රාර්ථනා කරගෙන මොකුත් වෙන්නේ නැහැ. අමුතුවෙන් මේ විශේෂයෙන් ප්‍රාර්ථනා කරන කවි ලියන්න මේ අද්දැවි ඊළඟ අද්දැවි සසර පුරා ඉන්න තාක්කල් දිව්‍ය ඇති තුරා නේද? මොකද නිවන් දකින්න තුරා සමහර පාසල නිවන් දකින්න තුරාත් එකට ඉන්න ලැබෙත්වා කියලා. එහෙම කරන්න ඕනේ නැහැ. පොද හොඳට ඔන්න ඔය වගේ මොට්ට විදිහට වැඩ කරගත්තා නම් එකටම තමයි ඉන්න තියෙන්නේ. අපාය ගියත් ආ මේ ඉන්නේ හැබැයි ආ යැ දෙන්නම ඉන්න මෙතන. හැබැයි එහෙම තියෙනවා. එහෙම නෑ. ඒක මොකද දන්නවද? ඒක අපි තේරුම් ගන්න. අර විපාක සංසිද්ධිය වෙන වෙලාවේදී එතන ඉදිරියේ ඉන්න පාර්ශවයකට සම්බන්ධයි. මොකද එයාගෙන හිතරි දෙන්නේ. ඒ හිතරි දෙන වෙලාවේ මේක දිහා දැකලා ඒ හිතෙත් යමක් වෙනවා. ওই දෙකේම සම්ප්‍රයුක්තයක් විදිහට ওই විපාක දිගින් දෙකටම ඇදී ඇදී යනවා. පිඟුරි සසර ගනුදෙනු නවතින්නේ නෑ. ඔබ ඉතින් ඉන්නේ ඔබ ගාව ඉන්න නෝන මහත්තයා මේකෙම හම්බෙන් හම්බුණා කියලා ඉතින් ඉන්නේ. ඈ මේ විදිහට නම් ඉන්නේ. පිටිපස්ස බලන්න එපා වෙන. අපරා. ඔය මේකෙම ආපු කෙනෙක් නෙමෙයි ඔය. ඔය මහා කාලයක් තිස්සේ ඉන මිනිස්සෙක් වේ. ඥානකාරී ගණකාරී මහත්ම මහත්මීලටත් ලේසි නෑ. කොහොම හරි කරලා අර මාර බන්ධන ක්‍රියාත්මක වෙනවා අදිනවා. සමහර විට මොකද වෙන්නේ? ඇද්දගම වැල්ලට අවිලා එහෙම ගහගෙන ගියා. අපිටත් පොඩි සැලුට් එකක් දාලා එන්න යන්නේ. මේ බොරු කියලා යන්නේ. අම්මලට වෙලා. බොරු. අරේ වින්දුනේ මේ සමනන්තරය හැදෙනකොට අර කර්ම බීජය මොකද වෙන්නේ? ඒක හොඳට රත් වෙන්න ගන්නවා. මේ කොහේවත් නැති ඒවට එක එක ඒවා හිතෙන්න ගන්නවා. මොකද මේ නිදහස් වෙන්නයි යන්නේ. නිදහස් වෙන්න හදනකොට මොකද වෙන්නේ? අර කලින් අත්බැවල ගත්ත ප්‍රාර්ථනා වල බලපෑම එන්න ගන්නවා අර නාම රූප වලට. ඒවට එක එකව හිතෙන්න ගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ බලපෑම මෙහෙට එනවා. එක එක විදිහට එන්න ගන්නවා. ඒවට තමයි මාර බලපෑම කියලා කියන්නේ. අහලා තියෙනවනේ බුදුහාමුදුරේ එහෙම විතර කියනව නේද? මාර බලපෑමට හවු වෙනවා කියලා. ඇත්තට මාර බලපෑම කියන්නේ මාරයන්ට වෙන වැඩ නැද්ද? මේ කවුද නිවන් දකින්න යන්නේ? ඈ? ඒ කියන්නේ මේ මිනිස්සයා කොහෙද මේ පරිනිමිත වසවර දිවි ලෝකේ ඉන්නේ? මේ මිනිස්සර වෙන වැඩ නැද්ද? නෑ මම මේ කියන්නේ නේ. ඇයි පිංගුතුරි දැන් මේ ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද? කොච්චර සත්තු ඉන්නවද? මේ ලෝකේ විතරද තියෙන්නේ? මාර දීපුතේ වෙන වැඩක් නැද්ද? දැන් ඔබගේ ඔෆිස් එකේ කී දෙනෙක් විතර ඉන්නවද මිනිස්සු? අපි දැන් 12 දෙනෙක් ඉන්නවා කියලා. ඔය 12 දෙනාගේ වැඩ ටික ඔබට පේනවනේ කොච්චරද තියෙන. ගෙදර නේ නෝනායි මහත්තයයි නේ ඔය දෙන්නයි තව දරුවෙක් වෙන ඉන්නේ. පොඩි වැඩ කන්දරාවද තියෙන හිතන්න. පිංගුතුරි මාර දීපුත්‍රයාට ඔය ඔක්කොම හිතන්න කියොත් මේ මනුස්සයා වෙන වැඩක් නැද්ද? මෙහෙ ඇවිල්ලා ඉන්නේ මේ පැලක් බඳගෙන. ඒ මාරයාගේ බලපෑම කියලා කිව්වේ මොකද්ද? මාරයාගේ බලපෑම තමයි මමත්වයේ ආරණ දහම. මාර දහමනේ හිතේ තියෙන්නේ නේ. මේ කියන මාර දහම තමයි හිතේ තියෙන අවිද්‍යා තෘෂ්ණා. අවිද්‍යා තෘෂ්ණා තියෙන වෙලාවේදී නැගෙන කර්ම ශක්තියක් තියෙනවා. ආන්ගේ කර්ම ශක්ති විපාක තමයි මේ හැමතිස්සෙම ඇදෙන්නේ. මේ සයිකල් එකක් තියෙන්නේ. ඒ විපාක ඇදි ඇදි තියෙනවා. එතකොට විකුතුනි විපාකයක් ඇදෙන්න මොනව හරි පරිසරයක් හැදුනොත් ටග් ගහලා ඒක ඇදෙන්න ඕන කරන තත්ත්වයේ ඉහි හැදෙන්න ගන්නවා. දැන් මේකනේ ඔය රණ්ඩු වෙන වෙලාවේදී ඕන තරම් කියනෝ නේද හොඳක් නම් වෙන්න එපා කියලා. කියලා නැද්ද එහෙම? දැන් ඔබගේ මොන හරි දෙයකට වංචාවක් කරා නම් එහෙම කියලා නැද්ද? හොඳක් නම් වෙන්න එපා කියලා නැද්ද? මට මේ දීපු ගින්දරට ඈ මට මේ දීපු ගින්දරට හොඳක් නම් වෙන්න එපා. තව වචන ඇති නේ හෙන තුර ටිකක් කිය. හෙන හතක්ම ගහන්න ඕනේ කියලා කියන්නේ. ඔහොම කියලා තියෙනවනේ. දැන් එහෙම කියපු අය තමයි මේ ඉන්නේ. ඇවිල්ලා එනවා අනගාරික වතට. දැන් මේ හොඳක්නේ වෙන්න යන්නේ නේ. නේද? දැන් මේ නිවනක්නේ වෙන්න යන්නේ. දැන් අර කලින් ගත්තේව තියෙන මොනවද? හොඳක් නම් වෙන්න එපා. කියලා ඔබ සම්බන්ධයෙන් හිතාගත්ත අනිත් ගණදුණු කාර්යයේ හිතට හිතෙන්න ගන්නවා දැන්. මොකද මෙහි රත් වෙන්නයි යන්නේ. මේ රත් වෙනකොට මොකද වෙන්නේ? අනිත් පැත්ත සක්‍රිය වෙන්න ගන්නවා. ඒකට හේතුව මෙහි සමානාන්තරයේ හැදෙන එක. මෙහි හොඳක් වෙන්න යනවා කියන හේතුව නිසා පිටුතුනේ මේ හේතුයේ ඵලයක් විදිහට ඒකට සම්බන්ධ ඉතුරු විපාකේ සක්‍රිය වෙන්න ගන්නවා. දන්නේ නැහැ මේ මිනිස්සයා. මොකද මේ මිනිස්සෙක් උතන නැහැනේ. ඔය එන්නේ විපාක. එකපාරට මේ කොල්ලව දැක්කට පස්සේ දැන් කසාද බඳන හොඳයි කියලා හිතෙනවා. මොකද්ද මේ වෙන්නේ යන්නේ? හොඳක් නම් වෙන්න එපා කියලා අර ගත්ත විපාකේ සක්‍රිය වෙන්න ගන්නවා. එහෙම හිතෙනවා. එහෙම හිතරි වෙලා යෝජනාවක් එනවා. එක එක දේවල් එනවා විපාකෙට. ඊට පස්සේ මොකද වෙන්නේ? කොහොමාරි කරලා අරග පටිදන්දිර එනවා. අර ගණදිනු පිංගුතුනේ එක තැනකින් ඇදලා ගත්තොත් එහෙම රැහැණා. අර එදා ගුරුහඳු රැහැන් ගැන කතා කරේ. ඒ නෝනත් එක්ක තියෙන රැහැන් ටික ඇදලා ගත්තොත් කොහෙන් හරි. ඊට පස්සේ ඇදෙනවා පිංගුතුනේ. ආයි ඉවරයක් නෑ. ඇදෙනවා 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 ඇදෙනවා. මොකද ඒ ඔය කියන නාම රූප කොටසත් එක්ක නැත්නම් ඔය කියන පුද්ගලයාත් එක්ක පිංගුතුනි සසර ගණදිනු තියෙනවා අනන්ත අප්‍රමාණයක්. එක තැනකින් රැහැන් අල්ල ගත්තොත් ඒකට සම්බන්ධ ඔක්කොම විපාක සක්‍රිය වෙන්න ගන්නවා. ඒකට සම්බන්ධ විපාක, ඒ විපාක වලට සම්බන්ධ විපාක, ඒකට සම්බන්ධ විපාක ඔක්කොම සක්‍රිය වෙන්න ගන්නවා. ඒක ළමයි කියලා කියන්නේ ඒයි. කොහේ හරි එක තැනකින් රැහැණක් අල්ලගත්තොත්, ඒ කියන්නේ ආදර සම්බන්ධතාවයේ පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒ විපාක රැහැණ ඔක්කොම සක්‍රිය වෙන්න ගන්නවා. දෙන්නගේ. විපාක රැහැණ සක්‍රිය වෙන්න ගත්තට පස්සේ ඒ විපාක වලට සම්බන්ධ අනුබද්ධ ආධාරක තවත් විපාක රැහැණ තියෙන හරහට ගැට ගහපුවා. ඒව මොකද වෙන්නේ? ඒවත් ඇදෙන්න ගන්න. ඒ උන් තමයි බඩට එන්නේ. ලේලිලා මාමණ්ඩිලා නේද? පුංචිලා බාප්පලා මහප්පලා ඥාතියෝ ඔය එන්නේ. ඒ වැලහා සම්බන්ධයෙන් ඔක්කොම එන්නේ ඔය දැන්. නිකන් හිතලා බලන්න මේ සිස්ටම් එක දුවන හැටි. දැන් එතනින් අතහැරලා වෙන රැහැණකින් අල්ලගත්ත කීමකෝ. ඒක ටිකක් අඩුයිද බීජ එහෙම? ඒකේ අඩුද? නෑ ඔක්කොම එකම ගණන්. කිසිම අඩුපාඩුවක් නෑ මේක. ඇදිලා ඉවර වෙන්නේ නෑ. ඇදෙන්න ගන්නව හොගාලා. බලන්න මේකෙන් රාග දේශ මෝහත් එක්ක වෙන විපාල විනාශේ. හොඳට තේරුම් ගන්න හරිම ලේසියි. වෙලා තියෙන මේකයි. දැන් ඇදෙන එක නවත්තන්න බෑ. දැන් හැමෝම මොනවක් හරි රැහනක් අල්ලගෙන නේද ඉන්නේ. ඈ සමහර අය අල්ලන්න හිතාගෙන නැති. අල්ලගන්න රැහනක්. ওই රැහෙන ඉස්සරහෙන් පේන කොකා නෑ පිටිපස්සේ. ওই රැහෙන ඉස්සරහා ඉන්නේ හොඳ කිසි ප්‍රශ්නයක් නෑ. අනී කියලා හිතන ඇති. මේ මෙතන මේ තරුණ ළමයි එහෙම ඉන්නව නේද? ඈ පරිස්සමෙන් ඉන්නව. පන්සලටත් එනවා. මේ රැහන් අල්ලගත්ත අයගෙන් නම් ඉතින් අහන්න දෙයක් නැහැ. එයා හඳුනන්නේ නැහැ. රැහන් ඇති වෙලා තියෙන්නේ. ඒක අහන්න දෙයක් නැහැ. නමුත් මෙතෙන්ට එන අය ඉන්නවා. රැහන පේන්නේ නැහැ. රැහන කොහෙද තියෙන්නේ? පිටිපස්සේ තියෙන්නේ. ඒක පේන්නේ නැහැ. කිසිම බීජයක් පේන්නේ නැහැ. ඉස්සරහා නිකන් සුදු පිරුවට ඇඳගෙන නෙළුම් මල් මිට අතින් දරාගෙන එහෙම පුදුම සංවරයි. කොල්ලෝ ටික හවු වෙන්නේ බවට. ගැල්ලාමෙන්ටත් කියන්නේ හවු වෙන්න එපා. හවුනා කියලා කියන්නේ අල්ලගත්ත අල්ලපු ගත්ත ගම මොකද වෙන්නේ? ඊට පස්සේ ඉවරයි. අර රැහෙන ඔක්කොම ඇදෙන මොකද මේක ඔක්කොම සක්‍රිය වෙන්න ගන්නවා. කොච්චර සක්‍රිය වෙන්න තියෙනවා නම් කොච්චර සක්‍රිය වෙනවද කිව්වොත් හිඟුතුනි අවුරුදු පහකින් සමහරට පිහි පාරක් යනලා මැරුම් කන්න වෙනවා. ඒකත් සක්‍රිය වෙනවා අල්ලපු ගම. දන්නේ නැහැ. මොකද ඔබ මහල්ලා දිනව නේද? ඔබගේ අම්මා තාත්තා නොවිච්ච කිසිම කෙනෙක් මේ ලෝකෙ හොයන්න බෑ කියලා. එහෙනම් හිතර බලන්නකෝ කොහොමද ඇද්ද කියලා මේ ගනුදෙනු. මේ හැම එක්කෙනෙක් නෑර. එකිනෙක කෙනා අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. මේ රැහන් කොහෙන් හරි සම්බන්ධ වෙලා තියෙන දෙයක්තු. ඒ කියන්නේ මොනවා හරි විපාකයකට තව විපාකයක් සම්බන්ධයි. ඒ නිසා මෙහෙන් හෙල්ලෙද්දි අර ඔක්කොම හෙල්ලෙන්න ගන්නවා. මේතුන් මේ ලෝකෙ ඉන්න හිතනවාද? ආ පුදුම ලෝකයක් මේක. කොහෙන් මොන විපාකේ කොහොම පාත් වෙයිද දන්නේ නැහැ. සමාජෙට මේ හොඳට ඉන්න මිනිස්සු ඉන්නවා. එක පාට යම් තැනකින් යද්දි මියුසිකල් එකක් ඇහෙනවා. මෙයාට හිතෙන මොකද්ද? එතනින් බහැලා යන්න හිතෙනවා. මොකද්ද ඒ උනේ කියන්නකො. මෙයා වාහනේ යද්දි එහා පැත්තේ මියුසිකල් එකක්. එතන ඉන්නවා ලොකු ගණදෙනුවක් තියෙන කෙනෙක්. දැන් මේ ඒ ළඟින් ආසන්නෙන් යද්දි ඒ දෙන්නටම ගැළපෙන කර්ම බීජය සක්‍රිය වෙන්න ගන්නවා. ඒ කියන්නේ අර රතු ලයිට් එක පත්තු වෙන්න ගන්නවා. දැන් මොකද ආසන්නෙටම හේවිලා තියෙන්නේ. සක්‍රිය වෙන්න ගත්තට පස්සේ මොකද මේ හිතේ විපාකයක් එන මොකද්ද? ඇව්වනම් හරි පොඩ්ඩක් ගිහලා මියුසිකල් එකක් කියලා. ඇහැලා යනවා. මොකද හිතෙන දෙයි කරන්නේ. අවිද්‍යාව සුස්නා ඒකට හොද්දටම සපෝට් එක දෙනවා. ටක් ගාලා යනවා. ගියාට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලා ගියාට පස්සේ අර අදාළ පුද්ගලයා අතන ඉන්නවා. මේට අද්දව ගානකට කලින් පිහියෙන් ඇරලා මරලා දාපු කෙනා වෙ ඉන්නේ. ඒ වෙලාවේදී ගත්ත අදිෂ්ඨානය මොකද්ද? මැරුම් කන වෙලාවේදී මම බලා ගන්නම් කියන ඔබ ගැන. අතෙන්ට ගියා. ගියාට පස්සේ මොකද වෙන්නේ? අර කර්ම බීජය දැන් හොද්දටම සක්‍රිය වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. එක වචනය වරදින්නේ. මොකද වෙන්නේ? ගත්ත පිහිය ඇන්නා. මැරුම් කෑව. අන්න විපාකයක් ඉවරුණා. මේ ලෝකේ ඔබට ඉන්න හිතන පරිස්සමෙන් ඉන්නේ මිනිස්සු ගැන පරිස්සමෙන් ඉන්න. ඕකෙන් බේරෙන්න තියෙන එකම එක ක්‍රමයයි. පළවෙනි අදියර තමයි ඔය හිත මෙත්තහ සාගත වෙන එක. ඒ කියන්නේ මේ ලෝකේ යථාර්ථය තේරුම් ගන්න එක. ඒක තමයි පළවෙනිම ආරක්ෂාව. ඇයි මම එහෙම කියන්නේ? මොකද ඔය හැම හිතකටම පිඟුතුනේ මේ ලෝකේ යථාර්ථය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඔයි හිතට යමක් හිතුණට අරක හරහා ඒක පෙරිලා එන්නේ. හිතර හිතන ගහ මෙයාට බණින්න ඕනේ කියලා. හිතනකොටම පිඟුතුනි මේ හිත දහම් අවබෝධයක නම් තියෙන්නේ. එතකොටම හිතෙනවා එයාට බැල වැඩක් නැහැනේ. මේ වෙන ප්‍රශ්නයක් මේ තියෙන්නේ කියලා. අන්න එතනින් අරක බ්ලොක් වෙනවා. හැබැයි කවුරු හරි හිතක දහම නැති වුණොත් එතනින් ඇදෙනවට අග්ගාල. මොකද පිඟුතුනි ඔය හිතේ සද්ධර්මයේ තියෙනවා නම් සද්ධර්මයේ අවබෝධයක් තියෙනවා නම් පිඟුතුනි අවබෝධ වෙන ප්‍රමාණයට අනාගතේ සුරක්ෂිතයි. අවබෝධ නොවන ප්‍රමාණයට මොනවායි මොනව වේද කියලා හිතා ගන්නවත් බෑ. ඒකට හේතුව ඔබ මුකුත් කරන්නේ නැහැ ඔතන. ඔය තනිකරම තියෙන්නේ කම්මා විපාකවත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ. ඔය තියෙන්නේ තනිකරම පිඟුතුනි තනිකරම විපාක ක්‍රියාවලිය. ඔය විපාක ක්‍රියාවලිය පිළිබඳ පින්තුනි පුළුවන් තරම් අවබෝධ කරගන්න එක තමයි වහ වහ කරගත යුත්තේ. මොකද ඕක ඔය පිළිබඳ අවබෝධ නොකරගන්න තාක්කල් මේ ප්‍රශ්නේ තවත් දිග්ගහේ ගෙයි ඉස්සරහට යනවා පින්තුනි. මොකද අද කරගන්න දේ නිසා තමයි හෙට විපාක එන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මේ අද මේ ඔබට ඇදෙන්නේ මොන විපාකද මේ ඇදෙන්නේ මේ වෙලාවේ? මොන විපාකද? පුණ්‍ය විපාක. හෙටත් ඇදේද? අද මේ ඇදෙන පුණ්‍ය විපාක හෙටත් ඇදේද? නෑ. ඇයි ඒ? දැන් ඔය වලදන්නේ පුරාණේ. මොකද වලදන්නේ? පුරාණේ. පුරාණේ කිව්වේ? පෙර වෙච්ච කර්ම විපාකයක් දැන් ඔය ඇදෙන්නේ. පුරාණේ වලඳවලද හිටියොත් මොකද වෙන්නේ දිගටම? එක දවසකින් මොකද වෙන්නේ? පුරාණේ අවසන් වෙනවා. ඒ පුරාණේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පුණ්‍ය පුරාණේ, අනිත් එක පාප පුරාණේ. වැඩිපුරම තියෙන මොන පුරාණේ? පාප පුරාණේ. පුණ්‍ය පුරාණේ දිගින් දිගටම වලඳවලද හිටියොත් මොකද වෙන්නේ? එක දවසකින් පුණ්‍ය පුරාණේ ඉවර වෙනවා. ඊට පස්සේ අනිත් එක ඇදෙන්න ගන්නවා. ඒක ඇදුනට පස්සේ හිතෙන්න ගන්නවා අද බණ අහන්න ඕනේ නැහැ කියලා. හිතන්න එපා වෙනුතුනේ හැමදාම බණහන් හිතෙන්නේ නැහැ ඔබට. පුණ්‍ය පුරාණේ ඉවරුනොත් එහෙම එතෙන් පස්සේ බණහන් හිතෙන්නේ නැහැ. මොකද වෙනුතුනේ පුණ්‍ය සිතුවිලි හිතට එන්නේ. බණහන් හිතෙනවා කියලා කියන්නේ පුණ්‍ය සිතුවිල්ල. ඒ කියන්නේ පුණ්‍ය කර්මයක් නිසා එහෙම හිතෙන්නේ. භාවනා කරන්න හිතනවා කියලා කියන්නේ එහෙම එකක්. බුදුන්ට මල් පූජා කරන්න හිතනවා කියන්නේ එහෙම එකක්. දාහනයක් මානයක් දෙන්න හිතනවා කියලා කියන්නේ එහෙම එකක්. ඔබ දැකලා නැති මේ විදිහට දන් දෙන මිනිස්සු හැමදාම මොනව කරනවද? හැමදාම දන් දෙනවා. පින් කරන මිනිස්සු හැමදාම පින් කරනවා. පව් කරන මිනිස්සු හැමදාම පව් කරනවා. හරක් මන් මිනිස්සු මැරෙන දවස වෙනකොට මොනවද මරන්නේ? හරක්ම තමයි. ඒවෙන් තේරුම් ගන්න ඕන පිළිගනි මේ තනි ක්‍රම සිස්ටම් එක. මේකට දාන්නේ මොකද්ද? ඒක තමයි ඉන්නේ. හෙට දවසේ ඔබට හිතෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා නම් ඒවා ඔබ අද මොනව කරන්න ඕනද? අද නිර්මාණය කර ගන්න ඕන. හෙට ඔබ හිතන්න පතන්න කැමති විදියක් ඇතිද නේද? අනේ මට දැක ගම මෙත්තා වඩන්න හිතෙනවා නම් මට ත්‍රිවිධ රත්නය වන්දනා කරන්න හෙටත් හිතෙනවා නම් නේ? මට කිසි මට හැමතිස්සෙම මෙත්තා සහගත සිතුවිලි මිතට එනවා නම් මොන තරම් යහපතක්ද? දැන් ඔය හෙට දවස ගැන අවශ්‍ය විපාක ටිකක් ගන්න ඔය කියන්නේ. ඒ විපාක වුණා මොකද අද කරන්නේ? අදේව නිර්මාණය කර ගන්න ඕනේ. අදේව නිර්මාණය කරගන්න නැත්නම් ඔහේ ඉන්නවා. මේක උදේ නිකන් ඉන්න බෑ මේ වැඩේ පටන් ගත්තොත්. ඒකයි කියන්නේ. දැන් ගුරුහාමුදුර ඔබට නිතර කියනවා නේද මේ ආරාමයට ආවට පස්සේ නිකන් ඉන්න බෑ කාටවත් කියලා. මොකද කරන්න වෙන්නේ? බිසි. සෑහෙන්න බිසි. මොනවද කරන්න උන්වහන්සේලා? හැමදාම මොනවද කරන්නේ? නිෂ්පාදනය කරනවා. මොකද පුරාණේ වලඳන්න බෑ. ඒ පුරාණේ ඉවර වෙනවා. ඒ නිසා හැමදාම නිෂ්පාදනය කරනවා. ඒක මේ වැඩේ පටන් ගත්තොත් පින්තුතුනි මග නවත්තන්න නම් එපා. මග නවත්තන්න බෑ. මොකද මග නැවැත්තුත් එහෙනම් පින්තුතුනි එතනින් එහාට මොනව වේද කියලා දන්නේ නැහැ. මග නැවැත්තිලි නැහැ. නිකන් ඉන්න බෑ හැබැයි. ඒකයි. නිකන් හිටපු ගමන් මොකද වෙන්නේ? නිකන් හිටියොත් අර පුණ්‍ය විපාක ඇදලා ඇදලා ඉවර වෙනවා. ඊට පස්සේ වෙන්නේ නැහැ දෙන්න ගන්න. ඒක මේක කරනවා නම් පින්තුතුනි කරලා ඉවර වෙනකම්ම මේකෙම ඉන්න ඕනේ. ඒකයි ගුරුහාමුදුරු කියන්නේ එකම අදිස්ථානයේ මේක අතහැර ගන්න එපා කියලා. විවිධ ප්‍රශ්න එන්න පුළුවන් ජීවිතේට. නමුත් වෙනකොට මේක අතහැර ගත්තොත් නිකන් හිටියොත් පුණ්‍ය විපාක ඉවර වෙනවා. පුරාණ ඉවර වෙනවා. ඊට පස්සේ වෙන එකක් එන්න ගන්නෙ. අතහරින්න බෑ. වැඩේ පටන් ගත්තා නම් කරලා ඉවර වෙනකම් මේක කරන්න වෙනවා. ඒකයි මා බික්කවේ පුඤ්ඤාන මායිත්‍ය කියලා කියන්නේ. ඒ එකක්වත් නවත්තන්න මේ හැම දෙයක්ම තේරුම් ගන්න ඕනේ. දැන් ඔබ මේ හොඳට බලන්න. ඔබට නිකන් බනහන්න හිතෙන්නේ නැහැ වගේ නා. දැන් ඔබ මොකද කරන්න ඕනේ? ඔබම උත්තර හොයාගන්න. පටිච්චසමුප්පාදයේ බහා බලන්න. ඔබට බනහන්න හිතෙන්නේ නැතු යනවා. මොකද ප්‍රශ්නේ? දැන් එහෙම විපාක එන්නේ නැතුව ගිහිල්ලා මේ. එහෙනම් මොකද කරන් තියෙන්නේ? නිවන අදිස්ථාණයෙන් මොනව කරන්නද? වහ වහ විපාක හදාගන්න. පුණ්‍ය කර්ම කරගන්න. එතකොට ඔබ අනිවාර්යයෙන්ම දන්නවා අද මෙහෙම හිතුණාට හෙට හෝ අනිද්දා අනාගත දවසකදී ඕක වෙනස් වෙලා විපාක එන්න ගන්නවා. ඔබට හිතනවා පොඩ්ඩක් ලෝකේ රමණීය කරන්න. දැන් ඔය මොකද දෙන්න යන්නේ? දැන් ඔය යන්නේ නිදහස් වෙන ඕන විපාකෙද ඔයෙන්න යන්නේ? දැන් තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉවරලා ඒකටත් කරන් තියෙන මොකද්ද? එහෙම විපාකයක් නොවෙන්න ඕන පරිසරය හදාගන්න ඕනේ. ඒකයි තමන්ගේ ඉදිරි දවස තම තමන් නිර්මාණය කරගන්න ඕනේ. ඔබම ඉගෙනගෙන ඔබම තීරුම් ගන්න. ඔබම පටිච්චසමුප්පාදයට බහව බලලා ඔබගේ අනාගතය ඔබ නිර්මාණය කරගන්න. එතකොට කිසි දෙයකට බය වෙන්න දෙන්නේ නැහැ පින්වතුන්. එතකොට ඔබ කරන හැම දෙයක්ම හරි විශ්වාසයෙන් කරන්නේ අනිත් එක. කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට. හරි ක්ලීන් කරන දේවල්. ඔබ වටන්න බෑ දැන් කාටවත්. මොකද මොන විපාකයක් ඔබේ කිසිම දෙයකට කිසිම තැනකට ඇඟිල්ලක් දික් කරන්නේ නැහැ. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා දන්නවා. පුණ්‍ය විපාකයක් එද්දිත් දන්නවා, පාප විපාකයක් එද්දිත් දන්නවා. මොකද්ද මේ වෙන්නේ කියලා. මේවා පිංගුතුනි මූලික කොටස්. මේ කොටස් දන්නේ නැතුව මහා ගම්බීර දහම් ඔබට ඇහි. නමුත් පිංගුතුනි ඔබ වඩන්න හිතෙන්නේ නැහැ. ඔබ වැඩෙන්නේ නැහැ. ඒ වැඩෙන නම් මේකේ මූලික මේ බේස්මන්ට් එකේ තියෙන මේ බේස් එකේ තියෙන දේවල් හොඳට තේරුම් ගන්න ඕනේ. ඒවා හරියට තේරුම් අරගෙන තමයි යන්න ඕනේ ඉස්සරහට. එතකොට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මෙච්චර කාලයක් බණහම මට මේ ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. ජීවිතේ දිගින් දිගටම ප්‍රශ්නමයි එන්නේ. මේ හරියන්නේ නැහැ මේ බණහන එක. ඔන්නෝම හිතෙනවා. නැත්තම් වෙන මොන හරි අහන්න හිතෙනවා. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? ඕක නෙමෙයිනේ ප්‍රශ්නේ. දැන් ඔබට මේ දවස්වල රටේ බොහොම දේවල් ගණන් ගිහිල්ලා හරි සමහර වෙලාවට කෙනෙක් හරි අපහසුයෙන් ජීවත් වෙන ඇත්තේ. මොකද්ද ප්‍රශ්නේ? කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? ඔතනමයි ප්‍රශ්නේ තියෙන්නේ. බලන්න ප්‍රශ්නේ තේරුම් ගන්න විසඳන කොච්චර හොඳයිද කියලා. නැත්තම් වෙන්නේ පිංගුතුනි අර මවාගත්ත ලෝකය ඇතුලේ හරි ලස්සනට ජීවත් වෙනවා. ඒ ලෝකෙ නෙමෙයි නමුත් යථාර්ථය. යථාර්ථය හොඳට තේරුම් ගන්න ඕනේ. මේ කර්මද රහන් පිළිබඳ හොඳ අවබෝධයකට පත් වෙන්න බිඟුතුනේ. ඒ අවබෝධයට පත් වෙන්න වගකීමෙන් යුක්තව කියන්න පුළුවන් බිඟුතුනේ. ඔබ මේ කාන්තේම නිදහස් වෙනවා. ඒකෙන් කියන්නේ නෑ මේ බෝඩ් එකේ තියෙන දේ පාඩම් කරගන්න කියන එක. මතකද අපි ඉස්සරහ කතා කරනු මේ බෝඩ් එකේ මෙහෙම එකක් යනවනේ, ඒක මෙහෙම ඇදිලා එනවනේ. ඒකනේ. එහෙම නෙමෙයි. ඒක වෙන බව ඔබගේ අත්දැකීමට දාන්න. එතකොට බිඟුතුනේ ඔය හිතෙන් නැගෙන 99%ක් ප්‍රශ්නවල උත්තර හම්බ වෙනවා. ඒ කියන්නේ මේ හිතෙන් නැගෙන 99%ක් පාප කර්ම ඔක්කොම නිරෝධ වෙන්න ගන්නවා. ආයි අහන්නවත් දෙයක් නැහැ. ඒ කියන්නේ බිඟුතුනි පරිසරය හැදෙන තව ඉස්සරහට යන්න. නැත්තම් අර ගුරුහාමුදුරුවෝ කියන්නේ හැමදාම හොද හොද මඩේ දානවා. දැන් මෙතෙන්දි මොන වර ටිකක් අහගෙන ඉවරලා ඊට පස්සේ මුළු සතිය පුරාවම අරයට මොන හරි කීකී, මෙයාට මොන හරි කීකී, ඒ කෙනාගේ අඩුපාඩු ටික කීකී, මේ කෙනාගේ අඩුපාඩු ටික කීකී, එයා මට මෙහෙම කරා, මෙහෙම වුණා, අක්කොජිමන්, අවිදිමන්, අජිනිමන්, අහසිමී කීකී ඉන්නවනේ. දැන් මේ සතිය අවසන් වෙද්දි මොකද වෙලා තියෙන්නේ? ගුරුහාමුදුරුවෝ කිව්වේ මොනව වඩන්න කියලාද? අනිච්ච වඩන්න කියලා. නේද? කර්ම විපාක සම්බන්ධව උදේවැය වඩන්න. ඒක සම්බන්ධයෙන් අනිච්චතය වඩන්න කියලා මේගොල්ලම ගෙදර යවන්නේ බණිත් ගෙඩියකුත් දීලා. නේද? දැන් මොකද කරන්නේ එතකොට? හරි ඉතින් කර්මඵල අදහනවා තමයි. නමුත් මෙහෙම බයින්න පුළුවන් දහමතුනේ මනුස්සයෙකුට. මෙහෙමත් වෙන්න පුළුවන්ද? මොනවා හරි දානවා ස්කිල්ස් එක. මොනවාම හරි දානවා. ඒකෙන් අර හිත දන්න පරණ දේ කොහොම හරි දාගන්න. නිකන් අර ඒක දැම්මේ නැත්තම් නිකන් මදි වගේ. මොනවාම හරි දානවා. දැන් ගෙදර ගියාට පස්සේ ගෙදර ප්‍රශ්න. ඔබ කියන දේවල් දරුවා අහන්නේ. දරුවාට මොනව හරි කරන්න කියලා කියන. ඒක ඒක කරන්නේ නැහැ. දැන් කාගෙද ප්‍රශ්න? අවංගෝගෙන් කාගෙද ප්‍රශ්න? ඔබ දරුවාට මොනව හරි කරන්න කියලා කියන. ඒකයි ඒක කරන්නේ නැහැ. කාගෙද ප්‍රශ්න ආගියම් බලන්න. අවංගෝ කියන්නේ කාගෙද ප්‍රශ්න කියලා හිතෙන්නේ කියලා. කාගෙද ප්‍රශ්නේ? දරුවාගේ. ඉතින් මේක කියන එක කරන්නේ නැහනේ. දැන් කියන එක කරන්නේ එක කම්පියුටරයක්ද? ඇයි දැන් මේ අනිජතය වඩන්න කිව්වේ ඒකටනේ? දැන් විපාකයක් කියන විදිහ කියලා දුන්නා. දැන් ඉතින් ඒක බාහිරට දාන්න එපා. දැන් දරුවට යමක් කරන්න කියලා කියනවා. කිව්වට පස්සේ ඒකට මොකද වෙන්නේ කියන්නම්? දැන් කියන වෙලාවේ අම්මේ තාත්තේ මං එහෙමම කරන්නම්. අපි දැන් හවස පාඩම් කරන්න කිව්වා කියලා. හතරට පාඩම් කරන්න කියලා දරුවට කිව්වා. කිව්වට පස්සේ දැන් හතරට පාඩම් කරනවද? පාඩම් කරන්නේ නැද්ද? පාඩම් කරනවා වෙන්නත් පුළුවන්. පාඩම් කරන්නේ නැති වෙන්නත් පුළුවන්. කොහොමද ඔක වෙන්නේ කියලා බලන්නකෝ. දරුවට කියනවා උදේ 10ට පුතේ 4ට පාඩම් කරන්න කියලා. දැන් මේ කියනකොට ඒ කියන ටික ඒ දරුවා අහගෙන ඉන්නවනේ. එයාට ඒක තේරෙන්නේ නැද්ද කියන එක? තේරෙනවා. තේරෙන ඔක්කොම කොහෙටද යන්නේ? උදා වෙච්ච ඔක්කොම කොහෙටද යන්නේ? වැය වෙලා කොහෙටද යන්නේ? නාමගොත්ත වලට යනවා. දැන් නාමගොත්ත දිගට මේ හිතේ තියෙනවද? තියෙනවද? නැහැ. හවස හතරට හරියට පරිසරයේ හැදුනොත් එහෙම මොකද වෙන්නේ? එයා ඒ දරුවා ගෙන ගන්නව නෙමෙයි. අර නාමගොත්තේ උත්ෙන් ඇදිලා එනවා. ඇදිලා ආවොත් මොකද වෙන්නේ? ඇදිලා ආවොත් ඒක උදා වෙනවා. ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. ඇදිලා ආවේ නැත්තම් කොහොම හිතෙන් නැහැ නේද ඒ උනර දරුවෝ ගැන? මං කියන මුකුත් මේක අහන්නේ නැහැ නේ. කියන කිසිම දෙයක් කරන්නේ නැහැ නේද? ඔහොම ඇඟිලි දෙක කරන්නේ නැද්ද? මේ කියන්නේ මේකතුරි සාමාන්‍ය ජීවිතේ පවපුරව ගන්න නැතුව නිවනට සුදුසු පරිසරයකින් කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඔබගේ මහත්තර නෝනට මොනවාරි හවසට එන ගමන් ගේන්න කියලා කියනවා. දැන් අදත් කිව්වා දැන්නේ. දැන්ද මතක් වුණා ඊයේ කියපු එක. එහෙමත් වෙලා ඇති සමාවට. දැන් යන්න එපා නැගිටලා. එතකොට දැන් මොනවාරි හවසට ගේන්න කියලා කියනවා. දැන් කිව්වේ කීයටද? උදේ. කිව්වට පස්සේ මොකද වෙන්නේ? ඉතින් ඒක හිතේ එහෙමම ඒ හිතනම් තියෙන එක ගෙදරින් එළියට යන්නේ නැහැ නේ. එතනම ඉන්නවනේ. දැන් මොනවාරි දෙයක් කිව්වට පස්සේ ඒ හිත උදා වුණා වෙන හිතක් උදා වෙන්නේ නැහැ. දැන් ඇවිදින්න කොහොමද? එහෙනම් එතන හැමම ඉන්නවා. දැන් එයා ඇවිදිනවා කියලා කියන්නේ මේක හැමම වැවුණා. දැන් අපේ කතා කරන්න ගියොත් එහෙමනම් අනිච්චතාවය නේද? අනිච්චයි. හිත උදා වෙනවා, වැවෙනවා. හිත ෆික්ස් නෑ. ඔක්කොම කතා කරනවා. නමුත් උදේට බඩුවක් ගේන්නකෝ හවසට එක ගිනාවේ නෑ. දැන් බණිනවා. ඉතින් ඔය කියන එක ඇප්ලයි වෙලාද එතකොට? ඉතින් පින්වතුනි ඒ මනුස්සයාට ඒ කියුබ් එක ඒ වෙලාවේ උදා වුණ හැම වෙලාවෙම දැන් මේක පාවිච්චි කරන්න එපා ඈ එස්කියුස් එකක් විදිහට හවසනේ. අර ආමුදරු කිව්වේ වැයුණා ඒක උදේ වැයුණා නේ ඒක ආවේ නැත්. ඒට කිවිසද ගන්න මම දන්නේ නෑ ඒවා. දැන් මෙහෙට කෝල් එකක් ඒ වහන්සේ කිව්වෝ ඕන කරන්න කියලා කිව්වා. හරිනේ. ඉතින් ඔන්න මහත්තයාට කිව්වද? දැන් මහත්තයා හවස ඒ මනුස්සයා තව ගොඩක් සෑහෙන්න වැඩ කරනවානේ. නේද? කොච්චර රාජකාරි දිනනවද? හැම දෙයක්ම කරන අතරතුරේදී මොකක් හෝ විභාගයකට අර කියපු එක ඇදිලා ආවොත් හොඳයි. ඇදිලායි නැත්තම් අද්ද ගවනවනේ ගෙදරිනවා. ගේ ගහට ආවට පස්සේ මතක් වෙනවා ඉතින් දැන් මොනව කරන්නේ මැරින්නේ. පින්තුනි ඒකයි. කම්පියුටරයක් නම් එහෙම නැහැ. දැන් එයාට පාස්වර්ඩ් එකක් දෙනවා. මොකද්ද? මෙන්න මේකයි පාස්වර්ඩ් එක. හෙටමම කම්පියුටර් එක ඔන් කරද්දී මේක ඉල්ලන්න. හරිද? මේවා ඉල්ලන්න ගමන්. දැන් ඒ දීපු පාස්වර්ඩ් එක එයා ඒ විදිහටම හෙට කම්පියුටර් ඔන් කරද්දී මොකද කරන්නේ? ඒක හරියටම ඉල්ලනවා ඒ වෙලාවටම. අමතක වෙලා එහෙම තියෙනවද කම්පියුටර් වලට? එහෙම නැහැනේ. ඊට පස්සේ පාස්වර්ඩ් එක ඔබ ගහන එකේ එක අකුරක් හරි වැරදි නම් මොකද කියන්නේ? වැරදි වගහපු කිය. ඇයි ඒ? ඒක කම්පියුටර් එකක් නිසා. ඒක හරියටම වෙලාවට හරිම දේ කරනවා. නමුත් මේක එහෙම එකක් නෙමෙයි. මේක බොහොම සංකීර්ණ සිස්ටම් එකක් මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සිස්ටම් එකට ඩේටා එකක් දැම්මා කියලා පින්තුනි ඒක අපිට ඒ විදිහට නෙයිද කියලා කියන්න බෑ. එන්න පරිසරයේ හැදුනොත් එනවා නැත්තම් එන්නේ නැහැ. ඔන්නෝක තේරුම් ගන්න පුළුවන් නම් පින්තුනි කොච්චර නිදහස ජීවත් වෙන්න පුළුවන්ද? ආයිත් මට කියන්න තියෙන මොකද්ද? අවිද්‍යා දුෂ්ණා නිරෝධේ. මොකක් නිරෝධේද? ඈ දුක්ඛ නිරෝධ වෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහනේ. එකම දෙයක් ඕනතරම් මිනිස්සුෙකුට කියත හැකිනේ දැන්. නැත්තම් ඉතින් හාමුදුරනේ එකපාරක් කිව්වා දෙපාරකුත් කිව්වා මම තුන්වෙනි වතාවෙත් කිව්වා හාමුදුර බණහන නිසා හතරවෙනි වතාවෙත් කිව්වා ආයි කියන්න බෑනේ ඔබ හඳුන්නේ දැන් මොනවද ඔය කියන්නේ බණහන නිසා හතරවෙනි වතාවෙත් කිව්වා හතරවෙනි වතාව නෙමෙයි කෝටි වතාවක් හරි කියන්න මොකද හේතු සැකසුණුත් විතරයි ඵලය උදා වෙන්නේ ඒක කියන්නේ මොකද කොහෙන් හරි අවිද්‍යාවට පහරක් වදිනවා නම් අවිද්‍යාවට පහර වදින හැම එකක් නිසාම දුකින් නිදහස් වෙනවා. ඔය ඔක්කොම දුක් තමයි. ඔය ඔක්කොම මුළු දවස පුරාම ඔබ විඳින මහා දුක්ඛක් කන්දේ. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියලා 11කට කැටගරි කරලා තියෙන්නේ. ඒ 11 එක එක ජාතිව එක එක විදිහට එනවා ඔය. ඔය එන්නේ මොකද්ද? ජම්පිච්ඡා නලබති තම්පි දුක්ඛ. ඒක තමයි ඔය එන්නේ. වෙන මොකද්ද ඔය එන්නේ? ඒ කියන්නේ උදේ බඩු ටික ගේන්න කිව්වා හවසට අමතක වෙලා ගෙදර ආවා දැන් මොකද වෙන්නේ යම් පිච්චන් නැරඹි සම්බේ දුක්ක නැත්නම් අප්‍රිය සම්පයෝග දුක්ක ඔය ඉන්නේ දැන් මොකද්ද ප්‍රශ්නේ අවිද්‍යාව මේ වෙන්නේ සිස්ටම් එක තේරෙන්නේ නැහැ. සිස්ටම් එක තේරුණා නම් අපි එකතු දැන් කාටද බනින්නේ? මහත්යද බනින්නද? ওই තියෙන සිස්ටම් එකක්නේ. නාමගොත්තේද බනින්නද? බයින් දැන කියන්න බලන්න. උදේ ඒක කියන වෙලාවේ උදා වෙච්ච හිතට බනින්නද? ඒකේ නාමගොත්තේද බනින්නද? ඒක මේ වෙලාව ඇක්සස් වෙච්ච හිතට බනින්නද? මේ වෙලාව අහන් ඉන්න හිතට බනින්නද? දැන් මොහොකටද බනින්නේ කියන්න මට. කාටද ගහන්නේ? කාටද දොස් කියන්නේ? කාටද බනින්නේ? කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. අවිද්‍යාව. මේ ලෝකයේ පිළිබඳ දරන් ඉන්න වැරදි අදහස. ලෝකයේ පිළිබඳ දරන් ඉන්න වැරදි අදහසින් මිදෙන්න මිදෙන්න බලන්න පිඟුතුනේ. හිත කොච්චර ගිනි කන්දකින් නිදහස් වෙනවද කියලා. දරුවොත් එක්ක ජීවත් වෙන්න පුළුවන් පින්ද කිසි ප්‍රශ්නයක් නැතුව. දරුවෝන්ගේ ප්‍රශ්නයක් නැහැ. මෙතන වෙලා තියෙන්නේ දරුවෙක් කියලානේ පේන්නේ. සිස්ටම් එකක් කියලා නෙමෙයි පේන්නේ. සිස්ටම් එකක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා නෙමෙයි පේන්නේ. අනිත්‍යතාවය නෙමෙයි පේන්නේ. හේතුම්පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති නෙමෙයි පේන්නේ ඔය. ඔය පේන්නේ ෆික්ස් එකක් ගැන. ඒකට මොනව හරි කිව්වොත් එහෙම වෙන්න ඕනේ. කොහොමද එහෙම වෙන්නේ? බොහොම සරල කාරණා. නමුත් ඕවා නිසා තමයි මුළු දවසම දුක් විඳින්නේ. බලන්න කල්පනා කළා නැද්ද කියලා. ඔෆිස් එකකට ගියාට පස්සේ, රාජ්‍ය ආයතනයකට ගියාට පස්සේ, පුද්ගලික ආයතනයකට ගියාට පස්සේ, වැඩ පොළට ගියාට පස්සේ, වෙළඳසැලකට ගියාට පස්සේ, පාරේ ඇවිදිද්දි ඕක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ. යනකොට, ඉන්නකොට, ඉඳගෙන, හිටගෙන නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජාන කාර්යය හොති. මොනවද හිතන්න කිව්වේ? මොක මොනතාවේද හිතන්න කිව්වේ? අනිච්චතාවේ හිතන්න. දැන් සාප්පුවකට ගියාම හිතන්න බැරිද ඉතින් අනිච්චතාවේ? ওই අනිච්චතාවේ තමයි කිව්වේ. හිතන වෙන විදිය බලන්න. හොඳට බලන්න. තව ඉස්සරහට ඔබට මේව ප්‍රායෝගිකව යොදන්න පුළුවන් විදි කියලා දෙන්න. කියන්නේ දැන් ඔබ මේ ගිහි ජීවිතයකින් ඉන්නේ. ඔය ගිහි ජීවිතේ ඉඳද්දි සිවුරු නවන්න නැහැනේ. මේ තදායනාල වෙන්නේ සිවුරු නවද්දි, සිවුරු පොරවද්දි, පැම්පාසු වෙද්දි. දැන් ඔබ පැම්පාසු වෙන්නේ ඔබ මොකද කරන්නේ? ඔබ නානවා. ඔබ සිවුරු නවන්නේ නැහැ. මොනවා නවන්නේ? ඔබ ඇඳුම්. ඔබ අඳින්නේ මොනවද? පොරවන්නේ සිවුරුද නැහැ. ඇඳුම්. ඉතින් ඇඳුම් අඳිද්දි හිතන්න පුළුවන්. මිනිසුත් එක්ක කතා කරන, අපි කතා කරන ස්වාමීන් වහන්සේලත් එක්ක, ඔබ කතා කරන මිනිසුත් එක්ක ප්‍රශ්නයක් නැහැ ඒකේ. මිනිසුත් එක්ක කතා ඒක හිතන්න පුළුවන්. කොහොමද විපාක ඇදෙන්නේ කියලා? අනිත්‍යතාවය හිතන්න බෙගුදිනේ. පරිසරයක් අවශ්‍ය නැහැ. පරිසරයක් තියෙනවා නම් හොඳයි. වේගෙන් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් ඔබගේ පරිසරේ කරන්න බැරි කමක් නෙමෙයි තියෙන්නේ. කරන්නේ නැති නිසා දුකටපත් වීමක් ඔය තියෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණා නිරෝධයෙන් දුකට නිරෝධ වෙනවා බෙගුදිනේ. ඒකට දැන් සමහරට ඔබට හිතෙනවා ඇති හාමුදුරනේ භාවනා කරන්න ඕනේ කියලා පැත්තකටලා රූප වේදනා අනිත් රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්චයි දුක්ඛයි අනත්තයි. ඕක වඩා ගන්න බැරි වුණා. දැන් මේ කියූපේ එක ඒක නෙමෙයිද මේ කිව්වේ? ඒකනේ කිව්වේ. දැන් මහත්යාගේ මහත්යාට යමක් ගේන්න කිව්වා. දැන් මහත්යා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඉතින් ඒ රූප වේදනා සංඥා සංකාර විඥානේ ස්වභාවය මොකද්ද? උදා වෙනවා, වැය වෙනවා. නේද? ඒක අනිච්චතාවයෙන් යුක්තයි. ඉතින් අනිච්චතාවයෙන් යුක්ත ඒ රූප වේදනා සංඥා සංකාර පින්ඩේ අනිච්චයි කියලා හිතුවනම් ඉතින් මේක උනේ කොහොමද කියලා දන්නවනේ හවසට. දැන් මොකද්ද වෙන්නේ කියලාද දන්නවනේ. තව ටිකකින් මොකද්ද වෙන්නේ කියලාද දන්නවනේ. ඉතින් එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්චයි කියලා දැන් තේරිලානේ. තේරිලා නම් දැන් ප්‍රශ්නේ කොහොමද එන්නේ? ඉතින් දැන් කොහෙටවත් කියලා ඉතින් මොකුත් අමුතු දෙයක් කරේ නැහැනේ. ඔය ජීවිතේ රෙන විපාක ඔක්කොම රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමෙයිද? ඊට වඩා මොන හරි උතන උදා වෙනවද? නෑ. ඔච්චර තමයි අතර තියෙන්නේ. කොහොම කරත් අරමුණක් එනවා, වේදනා සංඥා සංකාර විඥාන නැගෙනවා. ඔච්චර නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒක කර්මයක විපාකයක් නා. ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන හේතුක ඵලයක් කියලා දැනගත්ත කෙනෙක් කරන්නේ දිගින් දිගටම මේක උදා වෙන විදිහ තේරුම් ගන්න. ඉතින් ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? දැන් මේ කියනවා තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ බලන්න ඔය තේරෙන ටික වේගදිනේ හැමතිස්සෙම ස්වභාවික වෙනවනම් ආන් ඒක නිවන කියලා සිහිපත් කරන්න. අන්න ඒක තමයි නිවන කියලා කියන්නේ. ඕන් ඔය කියන විපා මේ හිතෙන විදිය, හිතෙන්න ඕන විදිය ගැන මේ කිව්වේ.
ඔන්න ඔය විදිහට හැමතිස්සෙම ස්වභාවිකවම හිතෙනවා නේද? ඒ කියන්නේ හැම දෙයක්ම පිංගුතුනි විපාක විපාක විදිහට මේ හිත විජානනය කරගන්නවා නම් අන්න ඒකට කියනවා නිවන කියලා. ඇයි දැන් කිව්වේ කෑල්ලෙන් කෑල්ල අවිද්‍යාව තුස්නා නිරෝධයේ දුක දුව වෙනවා කියලා? හැම තැනම අවිද්‍යාව දුරු වුණොත් මොකද වෙන්නේ? එක තැනකින්වත් දුක උදා වෙන්නේ නැහැ. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව නිරෝධයි. එක තැනකින්වත් දුක උදා වෙන්නේ නැහැ. නිවන කියන්නේ මොකද මිනිසුනි? නිවන කියන්නේ නිවුණා කියන එකට. මොකද්ද නිවෙන්නේ? මොකද්ද නිවෙන්නේ? දුක. දුක්ඛ නිරෝධයට කියනවා නිවන කියලා. ඉතින් මේ අවිද්‍යාව තෘෂ්ණා අයින් කරාට පස්සේ දුක්ඛ නිරෝධ වෙනව නේද? නිරෝධ වෙන්න 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 මොකද වෙන්නේ? ඒකට තමයි නිවන කියලා කියන්නේ. ඕකට 100ක් වෙච්ච දවසට කියනවා අරියතුන් වහන්සේ කියලා. ඔබට පේනව නේද පින්වතුනි? බලන්න ඔබ කොච්චර වාසනාවන්ත මිනිසුද කියලා. ඔබට මේ සියලු ප්‍රශ්න වලට හරියම උත්තරේ තියෙනවා පින්වතුනි. ආයි කිරි ගහට යනවා වගේ. හරියම උත්තරේ හරියම පාර හරියම විදිහට තියෙනවා. ඔබට කරන් තියෙන මොකක්ද? ඒක යන්න විතරයි තියෙන්නේ. ඒක යද්දි පාරේ දෙන්න කියන එකත් අපි අද පැහැදිලි කරගත්තා. ඒ පාරේද වෙන පාරක දෙන්න කියලා ඒකත් පැහැදිලි. නේද? දැන් තියෙන මොකද්ද? ප්‍රීතියට ප්‍රමෝදයට පත් වෙන්නයි තියෙන්නේ. අනේ මේ ජීවිතේ ලැබිච්ච යහපතක් කියලා. මේ ජීවිතේ ලැබිච්ච වාසනාවක් කියලා. මේ ලැබිච්ච විපාකේ මොන්න තරම් පුණ්‍ය විපාකයක්ද කියලා හිතලා බලන්න. ඔබ හිතන්නේ සසරේ කරගත්ත මොන පිනකටද බලන්න මේ ටික ඔබට ඇහෙන්නේ මේ. මේ ගුරුහාමුදුරන් වහන්සේ ඔබට මුණ ගැහෙන්නේ මොන පිනකටද කියලා හිතලා බලන්නකෝ. නේද? ඒගොල්ලෝ අත්දැකීමක් ගැන නෙමෙයි කතා කරන්නේ. පොතක පද එකක් ගැන නෙමෙයිනේ කතා කරන්නේ උන්වහන්සේ. අත්දැකීමෙන් දුක්ඛ නිරෝධ වෙච්ච විදිහක් ගැන කතා කරන්නේ. උන්වහන්සේගෙන් අසා දැනගත්ත ස්වාමීන් වහන්සේලා ඇතුළු ඔබ සියලු දෙනාගේ ජීවිත වෙනස් වෙලා නේද? මේ අත්දැකීම් ගැන මේ හැමෝම කතා කරන්නේ. මිසක් මේ කතා කරන්නේ තවත් පොතක තියෙන කතාවක් නෙමෙයි. බලන්න ඔබ කොච්චර වාසනාවන්ත මිනිසුද කියලා. ඔබ මොන්න තරම් පිනක් කරලා තියෙනවද කියලා බලන්න. ඔය පුණ්‍ය විපාකේ තව ඉස්සරහටත් එන්න නියමිතයි. තව බොහෝ වැඩ ටිකක් තියෙනවා. ඉස්සරහටත් ඔය පුණ්‍ය විපාකේ ප්‍රතිඵල දිගටම ඔබට අවශ්‍යයි. ඒ නිසා අද එයි මරු පින් කරගන්න. නේද? කුසලයටත් කම්මැලි වෙන්න එපා. කුසලේ කරන්න බෑ කියලා ගන්න එපා පිටුනි. මේ කියපු දේවල් ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න පුළුවන්. දැන් තව ඉස්සරහටත් ඔබට තව දහම එයි. ඒ එන දහම ප්‍රායෝගික ජීවිතයට ඇප්ලයි කරගන්න විදිය ගැන ඔබ හිතන්න. බැරි ටික ඔබට තව මේ පොඩි කුඩා දේශනාවලදී ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේ කතා කරන මහා ගැඹීර දහම කොහොමද එදිනෙදා මේ ප්‍රශ්න වලට දාගන්නේ කියලා. නැත්තම් දහම දැනගෙන ඉන්නවා දුක හැමමයි. මේ වැඩක් නැහැනේ. ඔබ මෙහි ආවේයි දුකෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස නම් දහම දැනගත්තාම හරිද? වැඩක් නැහැ. ඇප්ලයි කරන්න ඕනේ. ඇප්ලයි කරන්න බැරි නම් ඇප්ලයි කරන්න පුළුවන් විදිහ කියලා දෙන්න. එතකොට ඔබට පුළුවන් ඒක ඇප්ලයි කරගෙන යන්න. පැහැදිලි නේද? හරි. එහෙනම් පින්වතුනි මෙතනින් එහාට මේ අවබෝධ කරගත් ධර්මස්කන්ධේ ඉස්සරහට අරගෙන යන්න ඕන පරිසරය හදාගන්න. වැරදින් වරදින් මිදිලා ඉන්න. මොකද පාප කර්ම ඔබ වැඩි වුණොත් එහෙම පින්වතුනි මේ ඔක්කොම එතනින් එහාට ඉවර වෙන්න ගන්නවා. අර කි මේ මොනවද මේ සිංහයාට කොච්චර බඩගිනි වුණොත්ද තනවල ගන්න? ඈ කනවල ගන්න නෑ නේද? ආ මේ නිසා කොච්චර ප්‍රශ්න આવොත් දහමට විරුද්ධ වෙන්නේ? කොච්චර විතර ප්‍රශ්නයක් આવොත් දහමට විරුද්ධ වෙන්නේ? කොච්චර විතර ප්‍රශ්නයක් આવවත් දහමට විරුද්ධ වෙන්න එපා. අර කවියක් තියෙන්නේ. ගජකුම් බිදෙන එකසර කෙසරිඳු බලැති. කොපමණ සාවුවත් තන කබල නොබුදුදි. විහිදුම් ගුණෙන් යුතු උතුමෝ අභිමනති. දිවිහිමි කොටත් නොතරම්කම් නොම කරති. ඒ කිව්වේ. අර ඇතාගේ කුම්භස්තලයේ බිඳින්න තරම් බලසම්පන්න ඒකචාරී කේසර සිංහ රාජයා. කොච්චර බඩගිනි වුණත් මොනවද කන්නේ නැත්තේ? තනකොළ කන්නේ. ඒ වගේම තමයි සීලවන්ත ගුණවන්ත දහමේ හැසිරෙන මිනිස්සු දිවිහිමි කොටත් නොතරම්කම් නැත්නම් නොපනත්කම් නොම කරති. ජීවිතය හැමිනුණත් මොනව කරන්නේ නැද්ද? නොගැලපෙන දේ කරන්නේ නැහැ. එච්චරම යන්න එපා. ඊට මෙහාදී වුණත් ඔබගේ අතින් යම් වරදක් වෙනවා නම් මේ ධම්මකට නොගැලපෙන දෙයක් ඔබගේ අතේ වෙනවා නම් ඒ වෙලාවට හිතා ගන්න පොඩි වෙලාවකට හරකෙක් වෙලා තනකොළ කනවා කියලා මේ. එහෙම නැති වෙලාවට සිංහයා. සිංහයා වුණා තනකොළ කනලට දැන් මොකද? ඈ? කවුද? දිවි හිමි කොටත් නොපනත්කම් නොමකරදි කියන දැනටපත් වෙන. දහමත් එක්ක හැසිරෙන බොහොම තේජස් සම්පන්නව මේ ගමන ඉස්සරහට යන. ඒතර ඔබට මේක වරදින්නේ නැහැ. අපි පුළුවන් විදියට පින්වතුනි මේ කියන මහා ධර්මස්කන්ධයේ ඉදිනදා ජීවිතේට ඇප්ලයි කරගන්න විදිය ඉස්සරහදිත් පැහැදිලි කර දෙන්න උත්සාහ කරන්න. හරි. එහෙනම් මේ විදියට මම දැන් කාලය ගත වෙනවා අද පොයේ වැඩසටහන. තව ඉස්සරහට මම තැන්නේ කර්මස්ථාන සජ්ජායනාව තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතනින් අද දවසේ ධර්ම සාකච්ඡාව හමාර කරමු. හොඳයි අපි කෙටියෙන් පුණ්‍ය අනුමෝදනා කරලා සාකච්ඡාව හමාර කරමු. හොඳයි මනස යෝජනා සිහිපත් කරගන්න මේ කරගන්න යුතුනා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගල් මහා බලමහිමින් ඔබ සියලු දෙනාට මාර්ගයෙන් ධර්මය අනුශාසනා කරන්නා වූ ගුරු හාමුදුරන් වහන්සේතුළු ආරාමයේ මගවඩන්නා වූ සියලුම භික්ෂු මහන්සලා සෑමතුණත් ඒ වගේම ලෝකාත්‍රිපුර මගවඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගැන සිවන පිරිසත් ඒ වගේම පුණ්‍ය බහාරේ කටයුතු කරන්නා වූ සෑම සිදුනත් ඒ වගේම පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ දේශනා ශාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපලා කටයුතු කරන්නා වූ සියලුම දේව සමයන් වහන්සේලා සෑම සිදුනත් සිහිපත් කරගන්න ඒ වගේම ඔබගේ නමින් ජන්මාන්තර ගත නිදුනා මලගියව යම් පිරිසක් ඉන්නවා සිදුනා සිහිපත් කරගන්න මේ කරගන්න දිනුනා අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගයේ සිදුනා කිරී වීදි පැතිරියත්වා ඒ පින් වීදි පැතිරිය යාම තුලින් ඒ සිදුනාම දසකුසලෙ මිදෙත්වා දසකුසලෙ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියන සාදුකාරයදල් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ කරගන්න දිනුනා අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගල් මහ බලමහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණන් අරිතුන් වහන්සේලා පහළ වෙත්වා කියන සාදුකාරයදල් අදිෂ්ඨාන කරන්න. ඒ වගේම අවසාන වශයෙන් මේ කරගන්න දෙනවා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගල් මහා බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසෙන සීපෙමිනව දාල නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීමට මේ සියලු පින් කුසල් ඒකාන්තයෙන් හේතු වාසනා වේත්වා කියලා තන සාදු කරදල අදිෂ්ඨාන කරන් සියලු දෙනාට මහාපතක් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරාය සුඛේ දීගායෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්කන්ත සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තුතේ අභිවාදන සීලස නිච්ඡං වද්දාපතයන චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයවන්නෝ සුඛං බරಂತಿ සිරුදනාත මෙහපතක් යනිබ්බා.